හොඳයි සාදු. 2017 වසරේ 4 වෙනි මාසේ 16 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන. අපි මේ හැම දෙයකින්ම හැම අවස්ථාවකම බලාපොරොත්තු වෙන දේ තමයි නිවන. අපි සොයන්නේ අපේ ආධ්‍යාත්මය තුළ නිවන කොහිද කොතනද තියෙන්නේ කියන කාරණේ. ඒ නිවන ධර්මයේ සොයාගෙන යන අවස්ථාවේදී අපිට පූර්ණේ කරගන්නට සිද්ධ වෙනවා සම්මා දිට්ඨික අවස්ථා හතරක්. ඒ සම්මා දිට්ඨික අවස්ථා හතරෙන් අපි මෙහිදී වැඩියෙන්ම පූර්ණේ කරන්න උත්සාහ කරන්නේ මේ විපස්සනා සම්මා දිට්ඨිය සහ කන්දහන සම්මා දිට්ඨිය කියන මේ අවස්ථා දෙක. ඇයි අපි අනිත් දෙක පිළිබඳව වැඩි අවධානය යොමු කරන්නේ නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ දෙක කෙරෙහි පින්නතුන්ට යම්කිසි විශ්වාසයක් අවබෝධයක් තියෙන පිරිස නිසා ඒ දෙක ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒක අපේ ගුවන් විදුලි බණ අහන අය, ඒ වගේම දේශනාවල් අහන පිරිස හැටියට මේ පින්නතුන් ළඟ ඒක වැඩිලා තියෙනවා. මොකද්ද අනිත් දෙක? පළවෙනි එක තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි. ඒක තියෙනව නේද? කර්මඵල විශ්වාස කිරීම, දුන් දෙහි විපාක ඇතේ කියන විශ්වාසය ආදී කොට ඇති ඒ කර්මඵල විශ්වාසය. නරක දෙහි නරක විපාකද, හොඳ දෙහි හොඳ විපාකද මට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා කියන මෙන්න මේ කම්මස්ස කතා සම්මා දිට්ඨිය තියෙනවා. ඒ තියෙන නිසා ඒක ගැන මම වැඩි වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒ අවබෝධය තියෙනවා. ඒ නිසා ජීවිතේ විදියට සසරක් තියෙනවා කියලා පින්නතුන් හොඳ ආකාර ඒ කරුණු 10කින් යුක්ත ඒ අවස්ථා 10 පිළිබඳව හොඳින් දන්නවා. ඊළඟට පින්නතුනේ මේ චතුසත්‍යක සම්මාදිට්ඨිය ලොකුවට දන්නේ නැහැ. ටිකක් දන්නවා. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න සම්මා දිට්ඨිය, ඊළඟට විපස්සනා සම්මා දිට්ඨිය, ඊළඟට තමයි මේ කන්දාන සම්මා දිට්ඨිය කියන මේ අවස්ථා හතරම සෑදෙන්නේ. ඉතින් මේ හතර පූර්ණේ කරගත්ත කෙනෙකුට තමයි සද්ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙක් කියලා කියන්නේ. මේක යථා අවබෝධය කරගන්න ඕන. ඒක පිටින් ඉගෙනගෙන හරියන්නේ නැහැ. එහෙම වුණොත් ඒක දැනුමක්. අපි පුරුදු වෙලා තියෙන්නේ දැනුවත් වෙන්න. යථා අවබෝධය සිද්ධ කර ගන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ දැනුමට නෙමෙයි. තමන්ම තමන් විදර්ශනා කරලා උපදින දෙයක්, උපදවා ගන්න දෙයක්. ඒ නිසා දැනට අපිට තියෙනවා නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය පිළිබඳව දැනුමක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. විපස්සනාව පිළිබඳව ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. පංච උපාදානස්කන්ධය, රූපස්කන්ධය, අරූපස්කන්ධය පිළිබඳව තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රත්‍යක්ෂතාවයට ගෙනීම තමයි තමන්ට තියෙන ඉතාම අසීරු බැරෑරුම් කාර්ය. දැනුවත් වෙන ධර්මයේ ලේසියනේ. දැනුවත් වෙන ධර්මයේ හරිම ලේසි. ප්‍රත්‍යක්ෂතාවයක් කරා සමීප වෙන ධර්මය ඉතාම අපහසු කාර්යයක් හැටියටයි අපිට සරකන්න තියෙන. දැන් මොහොතක් බලන්න පුළුවන් අපි ගිය වසර පුරාවටම තිබූ පැවැත්තු මානසික තත්ත්වය. මේ මානසිකත්වයේ වර්ධනයක් සිදු වුණාද වෙනසක් සිදු වුණාද නැත්නම් එකම ගුණයක සිටියද කොහොමද කියලා බලන්න පුළුවන්. දර්ශනයේ පැහැදිලි වීමක් වුණාද ප්‍රකට වීමක් වුණාද බලන්න ඕන. එහෙම වුණා නම් වටිනවා. ඊළඟට තමන්ට බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට බලාපොරොත්තුවට අවබෝධයට යන්න බැරි වුණා නම් ඒ ගිය වසර පුරාවටම ඒ ක්‍රමයම මේ වසරෙත් යොදන්න එපා. ක්‍රමය වෙනස් කරන්න ඕන. ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි යම් එක ක්‍රමයකටම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරලා ඒ ක්‍රමයට අවබෝධ වෙන්නේ නැත්නම් අපි වෙනත් ක්‍රමයක් බලන්න ඕන. ඒ වෙනත් ක්‍රමයක් කියලා කියන්නේ ආයි වෙන භාවනා ක්‍රමයක් එහෙම කරනව නෙමෙයි. අර අපි දෘෂ්ටි කෝණය පොඩ වෙනස් කරලා බලනවා. උදාහරණයක් වශයෙන් අපි කියතොත් අපි බිම වැටිච්ච යමක් හොයනවා හොයාගන්න අමාරුයි. අපි ඊට පස්සේ කරනවා විදුලි පන්දමක් ගෙනල්ලා ඒක හොයන්න පටන් ගන්නවා. මොකද හේතුව මේක මට හොයාගන්න අමාරුයි, මේ නිකන් සාමාන්‍ය එළියෙන් විදුලි ආලෝකයකට මේකට එකතු කළාම මට මේක සාගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේ ක්‍රමවේදයක් අලුත් කරන්න ඕන. තමන් බලන හැඩය, බලන ක්‍රමය, විදර්ශනා කරන ක්‍රමය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. ඊටාම සරලයි අපිට තියෙන්නේ නතර වෙන්න. අපි කරන්නේ දුවන එක. අඟුලිමාලලා වගේ දුවනවා. අපිට තියෙන්නේ නතර වෙන එක. නතර වෙච්ච තැන තමයි සියල්ල පවතින්නේ. මුළු මහත් ලෝකයේම අවබෝධ වෙන්නේ අපි නතර වෙච්ච තැන. නමුත් නතර වෙන්න දන්නේ නැහැ මිනිස්සයා. දුවන්නම විතරයි දන්නේ. කොච්චර දිවීම වේගවත් වෙනවද රැවටෙනවද කියනවනම් මිරිඟුව පස්සේ කොච්චර පිපාසය දැනුණත් දිගින් දිගටම දුවන ඒ සත්වෙක් වාගේ. භෞතික ලෝකයේ දිවීම නෙමෙයි මේ කතා කරන්නේ, ආධ්‍යාත්මික ලෝකයේ දුවගෙන යෑම. ඊට පස්සේ අපිට මේ කන්දාන සම්මාදිට්ඨිය දියුණු කරගෙන යන කෙනෙකුට ඊළඟට ඇති වෙන දෙයක් තමයි ඉතින් ඒ ටික පහුවෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ මාර්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියන අවස්ථා දෙකත් මේකට එකතු වෙන්න ඕන. එතකොට කාරණා හයක් සම්පූර්ණ වෙනවා. ඒ කාරණා හයම සම්පූර්ණ වෙනකොට තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය, ඒ චතුසත්‍යක සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, කන්දහන සම්මාදිට්ඨිය, ඒ වගේම මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියන මෙන්න මේ හයම සම්පූර්ණ වෙන තැන තමයි එයා මාර්ගඵලයට අවබෝධයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. කෙනෙකුට මේක අසුරු සැනකින් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අර දේවල් අර වචන වලින් අඳුනගත්තේ නැති වුණාට ප්‍රායෝගිකව යාට ඒ පුහුණුව තියෙන නිසා. දැන් අපි හිතමුකෝ බර ඔසවන තරඟයකට ගියා කියලා. ඒක පුරුදු පුහුණු වෙන්න ගියොත් ඒ පන්තියට ගිහිල්ලා මුලින්ම කිලෝ එකක බරක් උස්සලා පුරුදු වෙලා ඊට පස්සේ කිලෝ 5ක බරක් උස්සලා පුරුදු වෙලා ඊට පස්සේ කිලෝ 50ක් උස්සන්න 100ක් උස්සන්න වගේ පෙළට තමයි එයා පුරුදු වෙන්නේ. ඒත් වෙනතුර එහෙම කිලෝ ගණන් උස්සන්න පුරුදු වෙලා නැති කෙනෙක් ඉන්නවා ගමේ කැත්තේ උදැල්ලේ වැඩ කරලා හොඳට කාය ශක්තිය තියෙන පුරුෂයෙක්. මේ කිලෝ 150ක් උස්සන පුරුෂයා කියනවා මෙන්න මෙහෙම තමයි මේක උසවගෙන උසවගෙන යන්න ඕන, මෙහෙමයි පුරුදු වෙන්න ඕන කියලා. නමුත් අර උප්පත්තියෙම ශක්තිය ජවයක් ගෙනාවු මිනිසයා ඇවිල්ලා මොකද කියන්නේ? එයා කියනවා මට ওই කිලෝ එකේ ඉඳලා උස්සන පුරුදු වෙන්න අවශ්‍ය නැහැ. මම කෙලින්ම කිලෝ 150ම උසවන්නම්. ආන්න එහෙම පුරුෂයොත් ඉන්නවා. ඒකට කියන්නේ සංසාර පාරමී බලයේ තියෙන අය. ඒ කියන්නේ ආධ්‍යාත්මයේ තුලින්ම ජීවිතේ දුක බව දැනිලා ජීවිතයෙන් අවබෝධ කරගත යුතුයි, මේ සසරේ නිදහස් විය යුතුයි කියන එක වචන වලින් ඒක තේරිලා නැහැ. එයාගේ ආත්මය තුලින් එයාට තේරිලා වැටහිලා ගිහිල්ලා තියෙනවා. ඒ කියපු කෙනානේ ශනිකෝම අර කිලෝ 150ම ඇවිල්ලා ඔසවනවා වගේ එයා කෙලින්ම ඵල සම්මාදිට්ඨියට පත් වෙනවා. මොකද අනිත් දේවල් වලින් ඒ කියලා දෙන්නේ තේ දේවල් තමයි. නමුත් පින්නතුනේ පුදුමේ කියන්නේ මේක ඉගෙනගෙන ඉගෙන ගන්න බැරි දෙයක්, ආත්ම අවබෝධයක්. ඒක ඥාතිකමට අවබෝධ වෙන්නේ, හිතවත්කමට අවබෝධ වෙන්නේ, මිතුරුකමට එහෙම අවබෝධ කරගන්න බැරි දෙයක්, එහෙම කරන්න බැරි දෙයක්. පුදු මේක මේ ඥාතිත්වය නිසා, සහෝදරත්වය නිසා එහෙම කියලා අවබෝධ කරවන්න බෑ. ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන තැනැත්තෙක් සිටියොත් පමණයි අවබෝධ කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මොන තරම් ජලය වක්කුරුවත් ඔබේ මනස නැමැති, ඔබේ ඥානය නැමැති බෝතලේ මූඩිය ඔබ වහගෙන ඉන්නවනම්, ඒ කියන්නේ ඒව ඇතුළට ඉන්න දෙන්නේ නැහැ. තමන් මූඩිය වහගෙන ඉන්නේ තමන්ගේ සංකල්පය තුල නා. එතකොට මොකද වෙන්නේ? කවදාවත් ඒ බෝතලේට වතුර පෙරෙන්නේ නැහැ. ඈ මූඩිය වහලා කොච්චර පීල්ලට අල්ලගෙන හිටියත් වතුර පෙරෙන්නේ නැහැ. වාගේ තමාගේ සංකල්පයක් තුල තමන් දැඩිව ඉඳගෙන කොච්චර ධර්මයේ අහුවත් අර තමන්ගේ ආධ්‍යාත්මයේ කරායේ ධර්මයේ ගලාගෙන යන්නේ. ඒ නිසා තමයි විවෘත වෙන්න ඕන කියන කාරණේ අපි හැමදාම මතක් කරන්නේ ඒකයි. ඔබ විවෘත වෙන්නේ සත්‍යයට බය වෙන්න හොඳ නැහැ. සත්‍යය කියන දේ ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක බාරගන්නේ. හැබැයි ඒක බාරගන්න අපි පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ පැත්තට අපි නැඹුරු වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් මේක තිත්ත රහද, කහට රහද, පැණි රහද කියලා බලන්න අපි මොකද කරන්න ඕන? පොඩ්ඩක් දිව ගාලා ඒක බලන්න ඕන. එහෙම බැලුවේ නැත්නම් අපිට ඒක ගැන නිගමනයක් කරන්න බෑ. ඒක මට අවශ්‍ය නැහැ, ඕක මම බලන්න ඕනේ නැහැ කියලා එයා කල්පනා කරගෙන ඉන්නේ ඩයි. ඒ නිසා අර ඒට විවෘත විය යුතුයි. ඇසින්වත් යමක් ලස්සනද, අවලස්සනද, කැතද, අමහිරිද, ප්‍රසන්නද ආදී වශයෙන් එයා ඒක දැක ප්‍රත්‍යක්ෂ කොට ගන්න ඕන. ඒ නිසා ඔබේ මනස වහගෙන සිටියොත් එහෙම හොඳ දෙයක් ඇතුල් වෙන එකක් නැහැ, නරක දෙයක් ඇතුල් වෙන එකක් නැහැ. හැබැයි තමන්ගේ සංකල්පයෙන් තමන් ඉඳීවි. නමුත් විශේෂත්වයක් නම් ඇතිවන්නේ නැහැ. එනිසා ඔබ ඉස්සල්ලාම ධර්මයේ පිළිබඳව පූර්ණ පැහැදිලිතාවයක් ඇති වුණොත් එහෙම ඔබේ මනස විවෘත කරනවා. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉස්සල්ලාම ධර්මය පැහැදිලි වෙන්න ඕන ඥානය තුළ. පැහැදිලි වුණොත් පමණක් එයාගේ මනස එයා විවෘත කරනවා. හරියට අපි අඳුරන කියන මිනිස්සෙක් පිළිබඳව යංගිසි වටහීමක් ඇති වුණාම අවබෝධයක් ඇති වුණාම අපි එයාට ගේට්ටු ඇරලා එන්න කියනවනේ ඊට. ආ මෙයා අපි මේ පරණ ගුරුවරයෙක් නැත්තම් මේ අපි අඳුරන කෙනෙක්ගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කියලා අඳුරගත්තොත් එහෙම අපි එන්න කියන යාට විවෘතව. නැත්තම් මේ පැහැදිලි වීම නැත්තම් අපි එන්න කියන්නේ නැහැ. සාන්නේ වගේ ඔබට ඔබේ ජීවිතේට වටිනා කියන ධර්මයක් කියන එක පිළිබඳව අවබෝධයක් ඇති වුණාම ඔබේ මනස ඔබ විවෘත කරනවා. එහෙම විවෘත කළාම තමයි ධර්මය අපි තුළට ගලාගෙන එීම පැවැත්ම තියෙන්නේ. අපි වසරක් පුරාවටම වසර ගණනාවක් පුරාවටම මම 2002 වසරේ ඉඳලා මේ සද්ධර්මය කියාපාමින් දේශනා කරමින් කටයුතු කරනවා. ඉතින් මේ ඉන්න පින්තුනුත් ඒ එක් කාල පරාසයකදී සම්බන්ධ වෙච්ච පින්තු. ඒ කාලය තුළම ඔබට මේ ධර්මයේ පිළිබඳව විවිධ සංකල්ප ඇති වෙන්නේ නැති, ඒ සංකල්ප අලුත් වෙන්නත් ඇති. සමහර විටක තවමත් සංකල්පයක සිටිනවා වෙන්නත් පුළුවන්. ඒ සියලු සංකල්ප අලුත් විය යුතුයි, වෙනස් විය යුතුයි. අවසානයේ ඒ සියලු සංකල්ප විසිර යා යුතුයි. සියලු දෘෂ්ටීන් විසිර යා යුතුයි. අවසානයේ ධර්මයත් නැති විය යුතුයි. අධර්මයේ පමණක් නෙමේ ධර්මයත් නැති විය යුතුයි. අනිකු දෘෂ්ටීන් පමණක් නොවේ මෙහි දේශනාවන් තුළින් ඔබ ගත්ත දෘෂ්ටීන් තිබේද ඒවාද විසිර යා යුතුයි, අහෝසි වී යා යුතුයි, එහෙම නැත්නම් වාෂ්ප විය යුතුයි. අපි හැමදාම හොයන්නේ අපේ සිහිය, අපේ හිත රඳවන්න තැනක්. ඒ කියන්නේ මායාවෙන් සැඟවෙන්න තැනක් තියෙනවයි කියලා නේ බලන්නේ මේ. හැබැයි අපි තේරුම් කරගන්න ඕන මේ ලෝකේ කිසිම තැනක අපේ සිහිය රඳවන්න පුළුවන් කමක් නැහැ. දුකටපත් නොවන තැනක. ඒක අහසෙත් නැහැ, පොළොවෙත් නැහැ, මහා මුහුදෙත් නැහැ, මහා මුහුද යටත් නැහැ. කොහෙවත් නැහැ මේ මායාවෙන් සැඟවෙන්න පුළුවන් තැනක්. ඒක අවබෝධ වුණොත් මොකද වෙන්නේ? ඒක අවබෝධ වුණොත් පින්නතුනේ අපි මායාවෙන් සැඟවෙන්න උත්සාහ කරන්නේ නැහැ. මායාවේ තියෙන දේ සොරකම් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මායාට අයිති දේ මායාට ලබා දීලා අපි නිදහස් වෙන්න බලනවා. මාරයාට අයිති දේ සියල්ලම මාරයාට ලබා දීලා අපි නිදහස් වෙන්න බලනවා. ආන්න එතන තමයි පින්තුනේ අවශ්‍ය කරන නිදහස කියන එක තියෙන්නේ. අපි අහලා තියෙනවා මේ රාග දෙකක් තියෙනවා කියලා. ඇලීම් ප්‍රධාන වශයෙන් දෙකක්. මොනවද මේ රාග දෙක? රූප රාග, අරූප රාග. දැන් ඔබේ විඥානේ ඔබ අලවනව නම් අලවන්නේ ඔන්න ඔය දෙකේ. රූප රාගය, අරූප රාගය කියන දෙක. මොකද්ද මේ අරූප රාගය සහ රූප රාගය කියලා කියන්නේ? යම් කිසි රූපයක් මුල් කොටගෙන ඇති කරන බන්ධනයට කියනවා ඒක රූප රාගය. අපි ඒ විදිහට ඒක තේරුම් කරගමු. ක්ලේශී. මොකද කොච්චර ඒක ගැඹුරු විග්‍රහයන් තිබුණත් ඒ විදිහට නැතුව අපිට තේරෙන විදිහට ගත්තාම ඒක ලේසියි. ඊළඟට අරූප රාගය කියන්නේ මොකක්ද? ඔය ශූන්‍යතාවයේ මුල් කරගෙන නැත්තම් ශූන්‍යවාදය ශූන්‍යතාවය ආදී මුල් කරගෙන මේ ශූන්‍යතාවයේ තුල అలවන සිත පුරුදු කරන පිරිසක් හිටියා. භාවනා ප්‍රගුණ කරන පිරිසක් හිටියා. එතකොට රූපරාගයේ මුල් කරගෙන භාවනා කරන පිරිසකුත් අතීතයේ සිටියා. අරූප රාගයේ මුල් කරගෙන භාවනා කරන පිරිසකුත් අතීතයේ සිටියා. වර්තමානයේ තියෙනවා අනාගතයේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුව මේ රූපයක්ටත් ඇලීම මේ තියෙන්නේ අරූපයටත් ඇලීම. එතකොට අපි පුරුදු කර යුත්තේ රූප රාගයට ඇලීමද අරූප රාගයට ඇලීමද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විඥානං අනිදස්සන. ඔය විඥානය තමයි පින්නතුනේ රූප රාගය ඇලෙන්නේ. අරූප රාගය ඇලෙන්නේ. විඥානය තුල දර්ශනය වෙන දෙයක් නොවේ නිවන. විඥානය තුල දර්ශනය වෙන දෙයක් නොවේ නිවන. විඥානය දකින්නේ. එමන ඔබ මෙතෙක් කල පැවතුනේ ජීවත් වුනේ කොතනද? ඔබේ ආධ්‍යාත්මය තුළ විඥාන උපාදානයි. ඒ කියන්නේ දකින දෙයක් ඔස්සේ, දකින සීමාවක් ඔස්සේ රූප රාගය ඇලුනා, අරූප රාගය ඇලුනා. ඒ කියන්නේ මමත්වය තාම පවතිනවා. මතක තියාගන්න, ඵල සම්මාදිට්ඨියට පත් වුණත් ඥාන දර්ශනයෙන් සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නැත කියන දර්ශන වේදයෙන් එහා තුරන් වුණත් එයාලඟ මමත්වය කියන කාරණා ප්‍රහාණය කරන්න තියෙනවා. නමුත් දර්ශනයෙන් ඉවත් වෙලා ඉවරයි මෙතන නාමික පුජ්‍යලයක් නැත කියලා. නාමික පුජ්‍යලයක් නැත. අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ නම අහෝසි වුණා කියනවා වගේ ඒ නම අහෝසි වෙන්න ඕන. එතන නාමික පුජ්‍යලයක් නැත. තමන්ගේ නම සමර වික්‍රම නම් සමර වික්‍රම කියලා කෙනෙක් නැත. ජයවීර නම් ජයවීර කියලා කෙනෙක් නැත. නාමික පුජ්‍යලේ කිසිම ආකාරයකින් නැත. මේ රූපීය පුජ්‍යලේක්ද නැත. පවතින්නේ පැවතුනා නම් පැවතුනේ, පවතිනවා නම් පවතින්නේ මුලාව පමණයි, රැවටීම පමණයි. ඒ ඇත්තේ එහි දර්ශනයක් පමණයි, යථාර්ථයක් නැත. ඒ කියන්නේ මිරිඟුව. එහි දර්ශනය පමණයි, සත්‍යයක් නැත. ඒ කියන්නේ මිරිඟුව. මිරිඟුවක් පමණයි මේ පවතින්නේ කියලා එයා අවබෝධ කරනවා. ඒත් ඒ මිරිඟුව සම්පූර්ණයෙන් එයා දුරු කරගෙන යන්න ඕන. අමුතු භාවනා ක්‍රම නැහැ. අපි ළඟ තියෙන පංච උපාදානස්කන්ධය පිළිබඳවම තුනී කිරීම සහ දිය කිරීම තමයි සකදාගාමි මාර්ගයත් ඵලයත්, අනාගාමි මාර්ගයත් ඵලයත්, අරියත් මාර්ගයත් ඵලයත්. මේ පංච උපාදානස්කන්ධයම දියකරන එක තමයි තියෙන්නේ. හැබැයි අවබෝධයෙන් ප්‍රතිපත්තියේ පිහිටන්න ඕනේ. අවබෝධයක් නැතුව ප්‍රතිපත්තියේ පිහිටන්න බෑ. තේරුණා නේද? අර පන්තියක ඉන්න අසමත් ළමයි වාගේ බෑ, එහෙම කරන්න බෑ. එයා ඒ කරුණු කාරණා එකිනෙක 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 සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න නැතුව සරල පියවරවල් සරල ක්‍රමවේද කොයින් හරි කොපි කරගන්න කල්පනා කළා. අවසානයේ උත්තරයක් මං කෙටියෙන් හොයා ගන්නවා කියලා කල්පනා කළා. ඔය පාඩම දිහා සැලකිල්ලෙන් ඉඳලා වැඩක් නැහැ. අපි එකිනෙක 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 මනාකොට අවබෝධ කර ගැනීමෙන් පමණයි ඒ සියල්ල අවබෝධ කරගත්තා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. අපි වඩා පාවිච්චි කරන දේවල් වල මතුපිට ඒ පරිහරණයේ පාවිච්චිය පමණයි දන්නේ. ලැප්ටොප් එකක් පාවිච්චි කළත්, වාහනයක් පාවිච්චි කළත්, සෙල්ෆෝන් එකක් පාවිච්චි කළත් ඒ මතුපිට පරිහරණය පමණයි අපි දන්නේ. ඒ විදුලි ක්‍රියාවලිය අපි දන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ආන්න ඒ වගේ මේ ලැප්ටොප් එකක් වගේ, මේ වාහනයක් වගේ, සෙල්ෆෝනයක් වගේ ඔබේ ජීවිතේ ඔබ පරිහරණය කරනවා. ඒ හැසිරීමේ සහ පාවිච්චි කිරීමේ ප්‍රයෝජන ඔබ ලබනවා. ඒ කියන්නේ රූපෙන් ගන්න ඕන ප්‍රයෝජනය ගන්නවා, සංඥාවෙන් ගන්න ඕන ප්‍රයෝජනය ගන්නවා, චින්තනයෙන් ගන්න ඕන ප්‍රයෝජනය ගන්නවා. ඒක තමයි පරිහරණය. හැබැයි ඒ චින්තනයේ යථාර්ථය, ඒ සංඥාවේ යථාර්ථය එහි විදුලි ක්‍රියාපද්ධතිය වාගේ ඒ නිෂ්පාදිත රටාව සහ ක්‍රමය සහ ඒවට අදාළ සංයෝජන මොනවාදයි ගොඩාක් දෙනෙන් දන්නේ නැහැ. ආන්න ඒක තමයි අපි අභ්‍යන්තරික ධර්මය අවබෝධ කර ගැනීම. අන්න ඒ අවබෝධ කර ගැනීමෙන් තමයි අපේ ජීවිත අවබෝධය කරගන්නවා කියලා කියන්නේ. පරිහරණය අවබෝධ කර ගැනීම නෙමෙයි, පරිහරණය සෞම්‍ය බවට පත් කර ගැනීමත් නෙමෙයි. මේ පරිහරණය කරන දේවල් තුළ යථාර්ථය. ඒ කාලේ සිටියත් ඔබ නතර වන්න, මම නතර වෙලායි සිටින්නේ කියන බුදු වදනෙන් ඒ සියල්ල අවබෝධ කරගන්න පුළුවන් උත්තමයෝ අද ඒක නෑ. ඒ කාලේ සිටියත් අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත කියනකොටම සත්‍ය අවබෝධයට පත් වෙන, අනාගාමී ඵලයට පත් වෙන්න පුළුවන් අය සිටියත් අද නෑ. දෙයක් නෙමෙයි ගැඹුරින් ඒ කාරණේ ඔස්සේ ඔබට පුළුල්ව විනිවිද යන්න පුළුවන් නම් එහි සාරය, ඒ පළතුර, ඒ රසවත්ම දේ ඒකේ නෙලා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. වහාම ඒ කාරණේ ගැඹුරට අපි විනිවිද ගියොත් ඒක මමත්වයට දුවගෙන යන්න, පසුපස එළවගෙන එන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක්තරා සීමාවකින් එහාට ගියපු ගියාට පස්සේ පින්නතුනි මමත්වයට එළවගෙන එන්න බෑ. අර ඕරම් භාගීය සංයෝජන කියන්නේ ඒක. මමත් මේ ඉන්ද්‍රයන් වලට ඇදලා බැඳලා තියෙන සංයෝජන ටිකක් තියෙනවා. ඒක තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ සංයෝජනේ යම්කිසි සීමාවක් තුල තියෙනවා. හරියට අර මහා පෘථුවියට තියෙන ගුරුත්වාකර්ෂණ බලය වාගේ. ඒ ගුරුත්වාකර්ෂණ බලය යම්කිසි සීමාවක තියෙන, ඒ සීමාව තුල ඉඳී ඕනම දෙයක් පොළොට ඇදලා ගන්නවා. ඒත් ඒ සීමාව අභිබවා යන්න අවසානයේ ඒ පොළොට ඇද ගන්න බලයෙන් මිදෙනවා. අන්නේ වගේ මිනිස්යාගේ මේ සිත තුල තියෙනවා පින්නතුනි, මොන තරම් එයා ගැලවෙන්න උත්සාහ කළත් ඒ පසුපස ගමන් කරනවා ඇදගෙනීමේ බලය, කියන්නේ උපාදානයේ බලය. මම කියන තැනට ඇදගෙන ඇති. ඔබ මොන න්‍යායකින්, මොන දර්ශනයකින්, මොන ක්‍රමවේදයකින්, මොන ස්වરૂපයකින් නැකිටින්න හැදුවත් පුදුමේ කියන්නේ ඔබ මම කියන අර බලවේගයේ විසින් ඒක ඇදලා අරගෙන ඇති. ඒ නිසා සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන අයිති වෙන්නේ අර මමත්වයට. අපි මෙතන දෘෂ්ටි නිෂ්පාදනය කරනකොට ඒක කාන්දම් ශක්තියකට හරියට යකඩ කෑල්ලක් වගේ. ක්ෂණිකවම මේ යකඩ කෑල්ල ඇදලා ගන්නවා අර කාන්දම් ශක්තිය විසින්. ඒ නිසා තමයි දෘෂ්ටි හදන්න එපා, සංකල්ප හදන්න එපා ධර්මයේ තුලින්. සත්ව පුද්ගල ආත්ම හදන්න එපා, මමත්වය හදන්න එපා. අවබෝධ කරගන්න උමනා කරනට අවබෝධ කරගන්න අවකාශය තියෙනවා මිසක් මේ අවබෝධ කරවන්නට බැරිය. ඇයි? හේතුව ඔබේ චින්තනය ඔබ ලොක් කරලා තියාගත්තොත් ඒක කාටවත් ආයි අරින්ද බෑ. ඒ ධර්මයට විවෘත වෙන්නේ නැත්නම් ඒක අරින්ද බෑ. ඒක නීතියෙන්වත්, ඒක බලයෙන්වත්, බලහත්කාරයෙන්වත් ඒක කරන්න බෑ. ඉතින් අපි පොඩි උදව්වක් කරන්න පුළුවන්. ඔබ අල්ලගෙන ඉන්න දේ ඔබට දුක පිණිස පවතිනවා අය, විපත පිණිස පවතිනවා අය, අනර්ථය පිණිස පවතිනවා අය, වටිනා දෙයක්සේ හැඟෙනවා දැනෙනවා වුවද ඒ වටිනා දෙයක් නොවේ ය ආදී වශයෙන් අපිට අනුශාසනා කරන්න පුළුවන්. අල්ලගෙන ඉන්න දේ රැවටීමක්. ඒ දේ තුලින් ඔබට ලද හැකි ප්‍රතිඵලයක් නැත. ඔබ බලාපොරොත්තු වෙන දේම ඒ තුල නැත. දැන් මේ මමත්වය කියන එක රඳවා ගන්න, පවත්වා ගන්න කිසි සෑම සීලු දෙනාම මේ සැප විඳීම සඳහා නමුත් ඒ තමයි දුක් නිෂ්පාදනය කරන නිෂ්පාදනාධාරය. දුක් නිෂ්පාදනය කරන නිෂ්පාදනාධාරයයි. ඒ ඔබට හිතනවා වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපිට තැනක් දෙන්නයි අපේ මේ සිහිය පවත් ගන්න කියලා. නෑ, මේ හැම දෙයකම මතක් කරන්න සිහිය පවත්වන්න තැනක් නෑ. අපිට පෙන්නයි අපේ හිත හංග ගන්න, අපිට දුක දොම්මනස්යන් එන්නේ නැතුව මාර්යාගෙන් බේරිලා ඉන්න තැනක් අපිට පෙන්නයි. ලෝකයේ කිසිදු තැනක් නැත. විඥාණයට ගෝචර වන සීමාව තුළ මාර්යාගෙන් බේරෙන්න තැනක් නැත. එනිසා ඔබ විඥාණය අවසන් කරන්න ඕනේ. විඥාණය අවසන් කරන්න ඕනේ. මොකද්ද විඥාණය කියන්නේ? ඔබට දැන් විඥානයක් තියෙනවද නැද්ද? තියෙනවා. කාය විඥානය කියන එක අඳුන්වනවනේ. කාය විඥානයේ ස්වરૂපය මොකද්ද? කාය විඥානය කියන්නේ මේ ඉදිකට්ටකින් යනහම ඒ වේදනාව දැනෙන එක කාය විඥානය. සීතල දැනෙන එක කාය විඥානය. උෂ්ණේ දැනෙන එක කාය විඥානය. හරි. ඊට පස්සේ අපි චක්කු විඥානේ හඳුනනවා නේද? රූප හඳුනා ගැනීම ඕ චක්කු විඥානය. ශබ්ද හඳුනා ගැනීම ඕ සෝත විඥානය. ගඳ සුවඳ හඳුනා ගැනීම ගහන විඥානය. ඊට පස්සේ රස හඳුනා ගැනීම චිව්වා විඥානය. ඊට පස්සේ මේ ඔක්කොම එකට ගියාට පස්සේ පින්නතුනේ අපේ දෘෂ්ටි සංකල්ප මේ වචන වල තියෙන මේ සියල්ල එකට හඳුනා ගන්නා වූ කැටි වුණු මහා ජීව බලයක් වාගේ වැඩ කරන ආධ්‍යාත්මික මේ මනෝ විඥාන ධාතුවක් පවතිනවා. ආධ්‍යාත්මික එක මනෝ විඥාන ධාතුවක් පවතිනවා. ඒක තමයි පින්නතුනේ මේ අර්ම පුදුම ශක්තිය. ඒක ඇති දෙයක් නෑ. ඒක අර සුලි සුළඟක් වගේ. දැන් සුලි සුළඟකට හේතු වෙන්නේ වෙන මොකුත් ද්‍රව්‍යයක් නෙමෙයිනේ, සුළඟමනේ නේ. සුළඟේම තෙරපි වීම නිසා සුලි සුළඟ නිර්මාණය වෙනවා. ඒකයි ස්වභාවය. ආන් ඒ වගේ මේ අපේ වේගවත් නොමිදෙන චිත්ත ධාරාව තුළ පුජ්‍යල ශක්ති ධාරාවක් නිර්මාණය වෙනවා. ඒ පුජ්‍යල ශක්ති ධාරාව තුළ එක් එක් විද්‍යුත් ශක්ති බලයන් වල ඒ චක්‍රය නිසා ඒ චක්‍රය තුළ තව තවත් විද්‍යුත් ශක්තියෙන් නිර්මාණය වෙනවා. අනාගතයේදී විදුලි බලය වගේ දේවල්, තාක්ෂණික ගොඩාක් දේවල්, ඒ වගේම ගොඩාක් ඈත විශ්වයේ තරණය කරන යානාවල්, ඔන්න ඔය ආකාරයේ විදුල ධාරාවන් භාවිතා කරමින් තමයි අනන්ත විශ්වයේ සැරිසරන සිද්ධ වෙන්නේ. ඒ යානාවල් වලට භෞතික ශක්තියත් ඒ ආකාරයට නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒ ආකාරයේ ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ නොමිදෙන නොසිදෙන ඒ බලය නිසා, ඒ බලය හරියට අපි තේරුම් ගන්න නැති නිසා, ඒ බලය මම මගේ ආත්මයේ කොට, මගේ නාමයේ කොට, නාම කාය හැටියට ගන්නකොට, මනෝ කාය හැටියට ඒක ගන්නකොට ඒක තව දුරටත් ශක්තිමත් වෙවි පවතිනවා. අපි හැමෝටම පොදු නමක් තියෙනවා. සියලු දෙනාටම, මෙතන ඉන්න සියලු දෙනාටම තියෙන පොදු නම මොකක්ද? ඒ නම හැමතිස්සෙම භාවිතා කරනවා. දවස පුරාම පාවිච්චි කරන්නේ මම විල්සන්, මම කරෝලිස් කියලා නෙමෙයි නේද? මම 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 කියලා මම පාවිච්චි කරන්නේ. මම ඒක කළා, මම හිතනවා, මම ගමන් කරන්න, නැත්තම් ඉංග්‍රීසි භාෂාවෙන් ආයි. සියලුම භාෂාවන් වල මේ මම කියන කාරණේ තියෙනවා. ඒ නිසා හැමෝගෙම පොදු නාමයෙන් සියලු දෙනාගේම නම මම. මෙන්න මේ නමයි අහෝසි වෙන්නේ. නාමං අහෝසි කියන්නේ නෝක. අනිය කොන්නඤ්ඤ බවට පත් වෙන්නේ ඒක. නැතු අර නම විතරක් නැතිවීම නෙමෙයි මේ නම බැඳිලා තිබුණේ අර මම කියලා. එතකොට මම කොණ්ඩඤ්ඤ කියන ස්වභාවය නැහැනේ. බලන්න ඔබ මොහොතක්. ඔබ තාමත් අර මම කියන අකුරු දෙකේ එල්ලිලා ඉන්නවද? ඒ අකුරු දෙකේ මම තමයි පින්නතුරේ ඔබට තිබෙන ඔබේ නිවසේ තිබෙන මේසය. ඒ මේසය මතට තමයි හම්බෙනගෙන යනල්ල දෙන ඔක්කොම තෑගි බොහොම තියන්. සියල්ලම තියන්නේ මේසය මත. මම ගෙනියන්න ඕන දේත් ඒකට මම ටික වෙලාවක් තියලා තියනවා වෙන්න පුළුවන්. ගෙනාපු දේත් ඒමත් තියලා තියනවා වෙන්න පුළුවන්. මේ මමත්වයෙන් එහාට ගිය දර්ශනය, විඥාණයෙන් එහාට ගිය දර්ශනය, සංඥාවෙන් එහාට ගිය දර්ශනය, සමස්ත ඉන්ද්‍රිය පතයෙන් එහාට ගිය දර්ශනය, විඥානයේ නිහා පවතින දෙයක් ගැන විඥානයේ දේවල් තුලින් පැහැදිලි කරන්න බෑනේ. විඥානයෙන් එහාට ගිහපු දෙයක් ගැන විඥානය තුලින් පැහැදිලි කරන්න බෑ. ඒ නිසා කිව්වෝ ඉතාම ලේසියෙන් කිව්වා ඒක විඥාන නිදස්සන. විඥානේ දකින්නේ නැහැ කියන එක. පුජ්‍යලේ කැටියට නෙමෙයි ඔබ සත්‍යයට පිවිසෙන්න ඕන, සත්‍ය අවබෝධ කරගන්න ඕන. පුජ්‍යලේක් නැත කියන යථා අවබෝධය සමගයි කුමන හෝ ආකාරයකින් පුජ්‍යලේක් වීමට දරන උත්සාහය නොවේ වැදගත්. ධර්මකාමී පුජ්‍යලේක් වෙන්න ඕනත් නෑ, අධර්මකාමී පුජ්‍යලේක් විය යුතුද නෑ. ඒ කිසිවකට නැතුව ඉන්න ඕන පුජ්‍යලේක් කියලා ආයි අලුතෙන් පුජ්‍යලේක් හදන්න උවමනාවකුත් නෑ. ආන්න ඒකයි පුජ්‍යලේක් නොවීමේ යථාවබෝධය. ඕක කරගන්න බැරුව තමයි මේ ගොඩාක් දෙනෙක් බොහොම ගැටලුවකට පත් වෙලා තියෙන මේ ඉලක්ක ගන්න බැරුව ඉන්නේ. ඉලක්ක ගන්න මහන්සි වෙන්න දැන් විඥාණයෙන් මේක ගන්න බැහැ කියපු ගමන් මේගොල්ලෝ මේ විඥාණයෙන් මේක ගන්න නැතුව ඉන්න බලනවා. ඒක නෙමෙයි, ඔබ විඥාණයෙන් මේක ගන්න උත්සාහ කරන්න. කමක් නැහැ. බැරි නම් බැරි දේ බැරි විදියට තේරුම් යයි, හැකි නම් හැකි දේ හැකි විදියට තේරුම් යයි. ඒකයි වැදගත්. මොකද ප්‍රත්‍යක්ෂතාවෙන් තේරුම් ගන්න කියලා තියෙන්නේ. සාමින් වහන්සේට ඕනෝට වඩා ශ්‍රද්ධාව තිබිච්ච ගමන් වෙන්නේ පිළිගැනීම ඉස්සරහට එනවා. ඊට පස්සේ පිළිගැනීම ඉස්සරහට ආව මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂතාවය අයින් කරනවා. ඊට පස්සේ අපිට ඇවටෙනවා. පුජ්‍යලය විශ්වාස කරන්න ගියාම සිදුවෙන දේ. විශ්වාසයේ ඉස්සරහට දැම්මම විමසා බැලීම මොකද කරන්නේ? පස්සට දානවා. අම්මට පස්සේ තීන්දු දෙනවා, තීරණ දෙනවා, විශ්වාසය නැති කරගන්න විශ්වාසය පදනම් කරන වැඩ කරනවා. අපි කරුණු කාරණා විග්‍රහ කිරීමේ හේතුවෙන් අපිට ඒ දේ නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති එකතකේ මට විරුද්ධව වගේ ඉන්න පිරිස හොඳයි. ශ්‍රද්ධාවන්තව ඉන්න පිරිසට වැඩිය ටිකක් විරුද්ධව වගේ මේක දිහා බලන පිරිස හොඳයි. හැබැයි ඒගොල්ලෝ දිගට මේ විරුද්ධව එක බලාගෙන යන්න ඕන. මම නම් පින්තුනේ ධර්මයේ හොයද්දී විරුද්ධවත් බලනවා, පක්ෂපාතීවත් බලනවා, අපක්ෂපාතීවත් බලනවා. ධර්ම කර්ම දිහා. අර යමක් දිහා හතර පැත්තටම ගිහිල්ලා බලන්නේ. යම් කිසි කණුවක් හෝ මොනවා හරි සිටවල තියෙනවා නම් ගහක් හරි අපි ඒක හතර පැත්තෙන්ම බලන කොයි විදිහටද පේන්නේ කියලා. සමාධි පිළිවෙම බලන්න ගියාම මම නම් ඉස්සරහා විදී පැත්තෙන් විතරක් නෙමෙයි මම වරු ගණන් ඉඳලා තියෙනවා පැත්තෙන් පැත්තට ගිහිල්ලා බලාගෙන කොයි විදිහටද මේක දිස් වෙන්නේ කියලා. ඒ වගේ පින්නතුනේ අපි ධර්මයේ දිහා අර එකම කෝණයක එකම පැත්තක ඉඳලා බලන්න හොඳ නැහැ. ඒක වටේටම යන්න ඕන. මේ මොනතරම් ගැඹුරු ධර්මයක්ද මේක වචනෙන් කියන්න බැරි ධර්මයක් නිසා තමයි මේ පොත්වල තියෙන එක සාර්ථක වෙලත් නැහැ. කියන බණ සාර්ථක වෙලත් නැහැ. මොකද හේතුව වචනේ අභිභව නිරන්තරයෙන්ම පවතින නිසා. ඔබේ හදවත සම්පූර්ණයෙන් යථා අවබෝධය තුලින් වෙලා ගත්තොත් මේ වචනේ අභිභව කියන කෑල්ල විතරක් හොඳටම ඇති නිවන් දකින්න. සත්‍ය අවබෝධ කර නිවන් දකින්නනේ උත්සාහ කරන්නේ. නිවන් දකින්නේ නැහැ. හැබැයි අර විඥානං අනිදස්සනං කියවන එක හොඳට මතක තියාන්න ඕන. කොච්චර මේ මතක් කළත් මේ වචන කියන එක අවසානයේ බොරුයි කියලා කියන්න සිද්ධ වෙනවා. මොකද හේතුව වචනේ විඥානයේ මත පිහිටි දෙයක්. විඥානයේ මුල් කොට පවතින දෙයක්. එහෙමද නැද්ද? විඥානයේ කොට මේ පවතින දෙයක්. ඉතින් අපිට පළවෙනි කාරණේ තමයි අපිට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සංකේතවත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කොයි විදියටද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥාව කියන එක අපිට අවදි කරගන්න උපකාර කරලා දෙන්නේ. ඉතින් මේක නැතුව අපි අරිහත් භාවය ගැන කතා කරලා වැඩක් නැහැ. සමහර අය ඇවිල්ලා අහුවාම ඔය අනාගාමි ගැන අහනවා, එහෙම නැත්නම් අරිහත් බව ගැන අහනවා. මං කියනවා සෝවාන් වෙලා ඉන්න මං ඒ ටික ඊළඟට කියලා දෙන්නම් කියලා. මොකද හේතුව ඒ මූලික දේවල් ඒ විදියට ප්‍රකට කරගන්න නැතුව කොහොමද අපි හිතෙන්ට දිනු වෙන්නේ? දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප උදා කර ගැනීම සඳහා වන උපකාරක ධර්ම ඊළඟට මොනවද? ඒ විදිහට තමයි කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන හතර ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේවා ඉතින් සැකිල්ලකේ කියා ඉන්නවා. අපිට ප්‍රායෝගික අවබෝධයේදී මිනිස්සු යන්නේ නැති වුණාම හැමදාම සැකිල්ල ගැන දන්නෝ. ඒ කියන්නේ සැකිල්ල ගැන ආවම මුලින්ම දන්නෝ ලාංකික අය. වාහනයක ඕනම සැකිල්ලක් කැලි ගලවලා එන්ජින් ගලවලා ඒක ඔක්කොම හදයි. හැබැයි ඒක නිෂ්පාදන කරන්න අමාරුයි. දැන් දුරකථනයක් වුණා, දුරකථනයේ තියෙන එක එක IC කෑලි මේව රේඩියෝ වල කෑලි කොටස් දාලා අමුණලා ඒක රේඩියෝ එක හදාගන්න යක් දන්නවා. හැබැයි ඒකේ තියෙන ඒ IC එකක් නිෂ්පාදනය කරන්න මේගොල්ලන්ට බෑ. IC එක අමුණ ගන්න ගොල්ලෝ IC එක නිෂ්පාදනය කරන්න බෑ. ඒ තාක්ෂණේ නෑ. වාගේ තියෙන ආන්න ඒ වගේ අපි සමහර වෙලාවට අර මූලික සිද්ධාන්ත සැකිල්ල හොඳට දන්නවා, ඒව අමුණන්න යාට මෙහාට දන්නවා, ඒකේ වැඩ කරන හැටි දන්නවා, එහි මූලික නිෂ්පාදන ක්‍රියාවලිය නම් දන්නේ නැහැ. ආන්න ඒ වගේ තමයි වෙනතුනේ අපි අර වචනෙන් විග්‍රහ කරන්න බැරි ලොකුවට කෑලි වලින් පේන්නේ නැති සීමාවේ අධ්‍යයනය. ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියනවා, ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියන්නේ එයා තමයි හඳුනගන්නේ එයාගේ දැන් මේ මොහොතේ පවතින තත්ත්වය. මේ මොහොතේ පවතින තත්ත්වය එයා හඳුනා ගන්න නැතුව ඔහි බනහගෙන හිටියයි කියලා වැඩක් නැහැ. මේ මොහොතේ ඔබ යම් පීඩාවක් විඳිනවද, දුකක් විඳිනවද, දෘෂ්ටියක හිර වෙලා ඉන්නවද, වචන සමුදායක හිර වෙලා ඉන්නවද, කුමක් අල්ලගෙන උපාදානය කරගෙන ඉන්නවද කියන ගුණය ඔබ ළඟ තියෙන්න ඕන. තුවාලය හැදිච්ච මනුස්සයා තුවාලයක් තියෙන බව දන්නේ නැත්නම් මනුස්සයා බේත් දාන්නේ නැහනේ. කඩුවක් ඇනිච්ච මනුස්සයා කඩුවක් ඇනිච්ච බව එයාට හැඟෙන්නේ දැනෙන්නේ නැත්නම් එයා ඒකට බේ වෙදකම් කරන්නේ නැහනේ. ඒක නේද වෙන්නේ? ප්‍රඥාවෙන් සිද්ධ වෙන්න ඕන ඒ දේ හඳුනා ගැනීමේ හැකියාව. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප උපදින්නේ මේ ප්‍රඥාව මුල් කරගෙනයි. ඊට පස්සේ අපි සීලය කියලා ගත්තාම සීලයට අදාළ වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන මෙන්න මේ කාරණා තුනයි. ඒ සීලය කියන එකේ පින්නතුනේ තියෙන ආර්යකාන්ත සීලය කියලා එකක්. ඒ ආර්යකාන්ත සීලය කියන එක ගැන ප්‍රකට වීම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අවුරුදු මුල් අවුරුදු 20 පුරාමත් සිදු වුණා. කිසිදු ගාථාමය වශයෙන් පැනවීමක් සිදුවන්නේ නැතුව නොකැඩෙන, නොමිදෙන, සිදුරු නොවන, වෙනස් නොවන සීලයක් තියෙනවා. ඒ ආර්යකාන්ත සීලය මත පීඨන දෙයක් මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන දේ මතින් ඒක ගොඩනගෙන. දැන් මිත්‍යා වාචාවක් ආධ්‍යාත්මය තුලින්ම අවදි වෙද්දී අපිට කවදාවත් බෑ සත්‍ය කරා ගමන් කරන්න. නිවැරදි ක්‍රමවේදයක පිහිටවන්නේ නැතුව අපේ මනස කවදාවත් අර වැරදි ක්‍රමවේදයකින්, වැරදි විදියට මනස පිහිටුවා ගැනීමකින්, ක්‍රියාවලියකින් කවදාවත් බෑ. වැරදි ක්‍රමයට පිහිටුවාගත්ත ජීවිතයක් කියන එකක් තමන් හදාගත් එකක් තියාගෙන ඉඳින්දි කවදාවත් බෑ. සත්‍ය අවබෝධ කරන්න ඒ ජීවිත රටාව වෙනස් වෙන්න ඕන. වචනය ආර්ය භූමියේ වචනයක් වෙන්න ඕන. ක්‍රියාව ආර්ය භූමියේ ක්‍රියාවක් වෙන්න ඕන. ජීවිතය ආර්ය භූමියේ ජීවිකාවක් වෙන්න ඕන. එහෙම නැත්නම් ලෝකෝත්තර ජීවිකාවට, ලෝකෝත්තර වැඩපිළිවෙලක් සහ ලෝකෝත්තර වචන ටිකක් ඇතර තියෙනවා. නැත්නම් අපි මේ වචනවලනේ ඉන්නේ. වචනේ ලෝකෝත්තර වෙන්නේ. දැන් ඒකයි මම කෙනෙක් එක්ක කතා කරද්දී අල්ල ගන්නවා, හොයා ගන්නවා මෙයා වචනය ලෝකෝත්තරද මෙයාගේ? සිතේ මෙහෙවීම ලෝකෝත්තරද? සිතෙහි ජීවිකාව පැවැත්ම ලෝකෝත්තරද කියලා අහනවා. එතන මේ විදිහට කියනකොට අහන ඔය ඔව මොන පුතේද තියෙන්නේ කියලා. ඒ කියන්නේ පොතෙන් එහාට යන්න බෑනේ. පොතෙන් එහාට අපි හිතන්න හොඳ නෑ කියලා දෙයක් දාලානේ තියෙන නිසා මේ අලුතෙන් ඉතින් දුරගතනේ හදාගෙන එනකොටත් ඉතින් අහන්න තිබ්බේ මේ මොන පොතේද මේව තිබ්බේ කියලා. නේද? අලුතෙන් ගුවන් යානය හදනකොටත් අහන්න තිබ්බේ මේ මොන පොතේද ඕක තිබුණේ කියලා. අලුතෙන් අර හබල් දුරේක්ෂය වගේ දුරේක්ෂ ලෝකේ නිර්මාණය වෙනකොට අහන්න තිබ්බේ මොන පොතේද ඕක තිබ්බේ කියලා. පුදුමයි අද කාලේ බෞද්ධයෝට කියන බුදුහාමුදුරන්ගෙනුත් අහන ඕක මොන පොතේද තිබ්බේ කියලා. බුදුහාමුදුර හරි අපහසුතාවයකට පත් වෙනවා. මොකද මේක පොත්වල නැති එකක් මම්ම හොයාගත්ත දෙයක් කියලා. පෙර තිබුණ නැති පෙර අහන් ලැබිච්ච නැති එකක්. අපිට නිරන්තරයෙන් මේ බුදුවදන අහන්න ලැබුණත් පින්තුනේ අපිත් ඒක සත්‍ය අවබෝධයෙන් යථා අවබෝධයෙන් කළ නැත්තම් ඒ තාකල්ම ඒක පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කියන தත්වේම තමයි පවතින්නේ. තාමත් බුදුවදන ඇහිලා නැති වෙන්න පුළුවන්. තාමත් මේ අර නිරෝධය ඇසුනොත් විතරයි නිරෝධය අත්විඳොත් විතරයි පින්තුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ වදන ඇසුනා කියලා කියන්නේ. අර කෙලෙස් මලකඩ වලින් පිරුණු තැනක් නෙමෙයි. කෙලෙස් මල දුරලු තැනක්. මේ නිරෝධය ගැන ඇසෙන්න ඕන නම් එදාට තමයි බුදුබණ පද ඇහෙන්නේ. සත්‍ය අවබෝධය වෙච්ච සමහර උදව් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට දැන් තමයි බණ ඇහෙන්නේ. ඉස්සර මම මොනවද ඇහුවේ කියලා මට හිතුණා. සංකල්ප වලින් සියල්ල ඇහුවේ. සමහර දේවල් වල ඇල්ලුණා, සමහර දේවල් වල ගැටුණා, සමහර දේවල් වල සැක ඉපදුණා. දැන් තමයි ඊටාම මිහිරියට මුතු කැට වැටෙනවා වාගේ ලස්සනට ඇහෙන්නේ. දියල්ලක් ගලාගෙන එනවා වාගේ මේ වචන සියල්ලම පරස්පරතාවයක් නැති බවත් මොම ලස්සරට ගලාගෙන හැලෙන ධර්මයක් බවත් දැන් තමයි මට තේරෙන්නේ කියලා කියනවා. ඒක තමයි ඇහැ පහළ වුණාට පස්සේ සියල්ල පේනවා. අන්ධයා යන්නේ සංකල්ප වලින්. නිරන්තරයෙන්ම විචිකිච්ඡාවෙන් ඇත්තටි පුජ්‍යලේ විචිකිච්ඡාවක් නැතුව අඩිය තියලා යනවා වාගේ තමාගේ ආධ්‍යාත්මික අවදිය සිද්ධ වුණාට පස්සේ තමාගේ ආධ්‍යාත්මය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක තියෙනවා. සද්ධර්ම අවබෝධය කර නොගත් ඵල සම්මාදිට්ඨියට පත්වෙච්ච නැති හැම කෙනෙකුටම තියෙන පින්නතුනේ. බුදුහාමුදුරු ගැන සැකේ තියෙන, බුදුහාමුදුරු ගැන යම්කිසි සීමා සහිත අගයකුත් තියෙනවා. ඒක නයි ඉතින් ඒ ගැන කියන්න ගියොත් එහෙම ඒක බොහෝ දේවල් කියන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන ඕනේ. ඒ නිසා පුදජන භාවයේ බෞද්ධත්වය කියලා කියන්න කිසි තේරුමක් නැති එකක්. ඒක බෞද්ධත්වයක් නෙමෙයි, හුදු ලේබලයක් ලාංඡනයක් පමණයි. අද ලෝකයේ සියලු දෙනාටම තියෙන්නේ ආගමික ලාංඡනයක් පමණයි. මිනිස්සු අර වානර යුගයේ ගෝත්‍රික යුගයේ සිටපු ක්‍රියාවලිය කලිසන් ෂර්ට් ඇඳගෙන කරන එක විතරයි වෙනස. නේද? එකනේ කරේ. ගෝත්‍රික යුගයේ සතෙක් පස්සේ ලෝගන ගිහිල්ලා දුන්නේම විදලා ගෙනල්ලා මැස්සේ දාලා උයලා ඒ මිනිස්සයා මේ හට්ටියක දාගෙන පැත්තකට වෙලා අමුඩයක් ගහගෙන කන්නේ නැති. අද එහෙම නෙමෙයි, අද බොහොම ටයිකෝඩ් දාලා පුටුවට ගිහිල්ලා වාඩි වෙලා වේටර්ට කියලා අවශ්‍ය කරන දේවල් ටික අවශ්‍ය විදියට ගෙන්නගෙන ගෑරුප්පුවෙන් කනවා වෙන්න පුළුවන්. මේ අර වෙලා තියෙන ඒක තමයි. අර අම්ඩේ පොඩ්ඩක් අර ගෝත්‍රික ලක්ෂණේ නැති වෙලා ගිහිල්ලා අර ටයිකෝට් ඇඳගෙන ඒක කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා විතරයි. ඒ නිසා ඒ ගෝත්‍රික ලක්ෂණ මේකප් කරලා තියෙනවා එච්චරයි. ඊට පස්සේ පෙදුතුනේ අපිට මේ සමාධිය කියන ගුණේදී පෙන්වන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ගුණාංගය තමයි මේ සමාධි කියන තැනදී අපිට තියෙන්නේ. දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මා වායාමේ නැත්තම්, සම්මා සතිය නැත්තම්, ඒ සම්මා සමාධිය නැත්තම් අර ලෝකෝත්තර අවශ්‍ය කරන සමාධිය සැකසෙන්නේ නැහැ කියන එක පෙන්වන්නේ. අනිත් කාරණාවලත් ඒකයි. සම්මා දිට්ඨිය නැත්තම්, සම්මා සංකප්පේ ඇති වෙන්නේ නැත්තම් ප්‍රඥාව කියන එක පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන දෙක ඒ තුන නැත්නම් ශීලයේ කියන එක පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ගුණේ නැත්නම් මේන්න මේ සම්මා සමාධිය කියන ගුණය පහළ වෙන්නේ නැහැ. සමාධිය කියවම නිකන් සමාධිය නෙමෙයි, සම්මා සමාධියයි මෙතන යොමු වෙන්නේ. දැන් බලමු වැරදි උත්සාහයක් තියෙද්දි, උත්සාහය එකක් වෙද්දි, සිහිය තව එකක් වෙද්දි, සමාධිය තව එකක් වෙද්දි සම්මා සමාධි වේද? උත්සාහයට සමානව සිහිය, ඒකට ගැළපෙනවා. සිහියට සමානව සමාධිය. දැන් හොඳට ඒක තේරුම් කරගන්න. ඉතාලම හරි වැදගත්. උත්සාහය එක ස්වරූපයක් වෙද්දී, සිහිය තව ස්වරූපයක් ගනිද්දී, සමාධිය තව ස්වරූපයක් වෙද්දී කවදාවත් සම්මා සමාධිය පහළ වෙන්නේ නැහැ. එහෙමනම් සම්මා වායාමයත්, සම්මා සතියත්, සම්මා සමාධියත් එකම දෙයක් වෙනුවෙන් එකම විදියට පිළිහිටපු ගුණාංග තුනක් බවට පත්විය යුතුමයි. දැන් සම්මා වායාමයේ තියෙන්නේ කුමක් සඳහාද යටතේ? සම්මා සතියේ තියෙන්නේ කුමක් සඳහාද? සම්මා සමාධියේ තියෙන්නේ කුමක් අරමුණු කොටද? දැන් අපි උදාහරණයක් ගමු. කවුරු හරි මහන්සි කෙනෙක් මහන්සි වෙනවා. අපි අහන කුමක් අරමුණු කොටගෙනද? කවුරු හරි හොඳ සිහියෙන් ඉන්නවා, බලාගෙන ඉන්නවා, එහෙ නැත්නම් පාරායිනි බලාගෙන ඉන්නවා, ඔබ බලාගෙන ඉන්නේ කවුරු වෙනකන්ද කියලා අපි අහනවා. යම්කිසි කෙනෙක් ලොකු කල්පනාවක ඉන්නවා, මොකද්ද ඔයාගේ කල්පනාව? එහෙම නැත්නම් ඔකට කියනවා අපි අර ඒකාග්‍රතාවය, එහෙම නැත්නම් සමාධිය. කුමක්ද යද්ද ඔබ කල්පනා කරමින් ඉන්නේ? කුමක්ද සමාධියකද ඉන්නේ? කුමකටද සම වැඩිලා ඉන්නේ කියලා අපි අහනවා. ආන්න ඒ වගේ මේ නිර්වාණ ධර්මයේ අරමුණු කරගත්ත වායාමය, සතිය, සමාධිය කොයි වගේ කුමන අරමුණක් කරගෙනද මෙතන? කුමන බලාපොරොත්තුවක් ඇතුවද මේ සම්මා වායාමයේ, සම්මා සතිය, සම්මා සමාධිය වඩන්නේ? කුමක් අරමුණු කරගෙනද? කුමක් පදනම් කරගෙනද? කුමන බලාපොරොත්තුවක් ඇතුවද? කුමන රටාවකද කියලා ඔබ අවබෝධ කරගත යුතුයි. ඔබ හෙමින් මෙන්න මේ කාරණේ මේ විදිහට තේරුම් ගන්න. මේක අහලා නැති කාරණයක්. සම්මා වායාමයේ තුලදී වැටහි යන්නේ අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන් සීලයෙන් සියලු උත්සාහය නිෂ්ඵලයි. සියලු උත්සාහයන් නිෂ්ඵලයි කියලා අවබෝධ කරගන්නවා. හැබැයි මේක දැන් ඔබ පිළිගන්න එපා. පිළිගත්තොත් මම එයාට කියන්නේ මෝඩය කියලා නෙවෙයි, පල්මපල් මෝඩය කියලා කියනවා. ඒ පිළිගන්න කියන ධාරණා නෙමෙයි. ඔබ මට විරුද්ධ වන්න, මා සමග එකඟ නොවන්න. එකඟ වුවොත් ඔබ මේවා අහගෙන ඉන්නෝ, පිළි අරගන්නෝ, සාදු කියනෝ යනවා. මාත් එක්ක විරුද්ධකාරයෙක් වුණොත් අනිවාර්යයෙන්ම මාව පරදවන්න මේක ගැන විදර්ශනා කරනවා. මාව පරදවන්න, ඒක තමයි වැදගත්. පුළුවන් නම් මඩ වඩා ඉහලින් ප්‍රත්‍යක්ෂව යම ප්‍රකාශ කරන, ඒක තමයි වැදගත්. නිරර්ථ බව තේරුම් ගන්නෝ. සියලු ව්‍යායාමයන් වල ප්‍රතිඵලය නිරර්ථයි කියලා තේරුම් ගත්තට පස්සේ වෙනතුනේ අර ඕරම් භාගයේ සංයෝජන ඉක්මවා ගියපු කෙනෙක් හැටියට විශ්වයේ පාවෙන්න පටන් ගන්නවා. නිරුත්සාහයෙන් පාවෙලා යන්න පුළුවන්. ඔබ දැකලා ඇති අභ්‍යවකාශ තරණය කරපු ඒ ගගනගාමී, එහෙම දැකලා ඇති, ඔවුන් පාවෙනවා. එහෙම සම්මා සතිය පවත්වන පුජ්‍යලයෙක් ඒ සිහිය කුමක බැඳලා තියලද, කුමක් අරමුණු කරලද, කුමක් පදනමක් යටදේද ඒක ක්‍රියාත්මක වන්නේ? ඒකත් පිළිගන්න එපා. පිළිගත්තොත් මට කරන හතුරුකම විමසන්න. මේ සම්මා සතිය කුමක්වත් අරමුණු කරගෙන නැහැ, කුමක්වත් පදනම් කරගෙන නැහැ. කිසිවක් අරමුණු කරගෙන නැති, කුමන පදනමකවත් පිහිටා නැති, කුමකවත් බැඳී නැති සිහිය ඔන්න සම්මා සතිය. සම්මා සමාධිය සම්මා සමාධිය රූප ධර්මයක බැඳිලත් නැහැ පින්නතුනේ, අරූප ධර්මයක බැඳිලත් නැහැ. විඥානයේ දර්ශනය කරගන්න සමාධියක් නෙමෙයි. විඥානයේ දර්ශනය කරගන්න සිහියක්වත්, විඥානයේ දර්ශනය කරගන්න ව්‍යායාමයක්වත් විඥානයේ දර්ශනය කරගන්න සමාධියක්වත් නෙමෙයි. ඔබ මේ වෙනකන් ඕන විඥානයේ දර්ශනය කරගන්න සමාධීන් භුක්ති විඳලා ඇති. ඒ කිසිවක් සම්මා සමාධිය නෙමෙයි. ඒ විඥාන ස්පර්ශ කරන්නේ නැහැ. විඥාන ස්පර්ශ කරන කිසිවක් ලෝකෝත්තර නොවේ. එහෙම නැත්නම් සත්‍ය නොවේ. එහෙම නැත්නම් නිවන නොවේ. එහෙම නැත්නම් සද්ධර්මය නොවේ. විඥාන ස්පර්ශ කරන කිසිවක් සද්ධර්මය නොවේ. ඔබ පිළිගන්න එපා. පිළිගැනීම තමයි මට තියෙන මහා කරදරේ. ශ්‍රද්ධාවන්ත පින්නතුන් කියලානේ අපේ හාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ කවදාවත් කියන්නේ නැහැ නේ ප්‍රඥාවන්ත පින්නතුන් කියලා. ආර්ය භූමිය යන කෙනෙකුට තියෙන ඕන ප්‍රඥා සීල සමාධියක් ඒ නිසා ප්‍රඥාවන්ත පින්නතුනේ. කියන දේ විමසන පිරිස ප්‍රඥාවන්තය. කියන දේ අධ්‍යයනය කරගන්න පිරිස. පින්නතුනේ අර ඒ අර කියන්නම් වාලේ පිළිගන්නේ නැති ගැතිය තිබුණු මිනිස්සු තමයි දාර්ශනිකයෝ කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවය තුලින් ඒකනේ ලෝකයේ ඒ පාසල් වල පිටිපස්සෙම මේ තෙලේ හිටපු මිනිස්සු ලෝකය වෙනස් කරලා තියෙන්නේ. ගුරුවරයා කියන දේ වුණත් ඒක නිසා හරහට බල බල හිටියා. විමසමින් බල බල හිටියේ මට මේ කතාවක් කියන්න මතක් වුණා. හැමෝම කියනවා මේ කාපු ගමන් නාන්න හොඳ නෑ. නෑවහම ස්මෘත්තාවට එනවායි කියලා. එහෙම කියලා තියෙනකොට පොඩි කාලේ අර පන්සලේදී හිතෙනවා ස්පුරුත්තාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් වෙන කෙනෙකුට හිතෙනවාද මේ ස්පුරුත්තාව දෙන කියන ස්පුරුත්තාව වෙන කියන මොකද්ද මේ ස්පුරුත්තාව කියන්නේ? හැමෝම කියන මොකද්ද මේ ස්පුරුත්තාවට එනවායි කියනවා, හරි අමාරු වෙනවායි කියනවා, කාපු ගමම නාන්න යන්න හොඳ නැහැ කියනවා. මම කර වැඩි කාපු ගමම දවසක් හොඳට ඇලේ බැලන නෑව පැයක් විතර නාලා. අන්න එදා තමයි දැනගත්ත ස්මෘත්තාව. ඒ කියන්නේ හිර වෙලා පපුවයි බඩයි ඔක්කොම ටික හිර වෙලා නිකම් හුස්ම ගන්න බැරුව ගිහලා මැරෙන්න හදනවා. ස්මෘතාර වේදකමක් දැනගෙන තිබුණ නිසා අධ්‍යයන නැතුව කියලා උණු වතුර ටිකක් වක් කරගෙන බිව්වාම හොදට උණුවේ රසෙට අර ස්මෘතා ආඩු වෙලා ගියා. නැත්නම් ස්මෘතා වෙලාම යනවා. ඉතින් බිදුතුනේ අර පොඩි කාලේ ඉඳලා මේ ලොකු කාලෙක කරපු ඒවා නෙමෙයි, මම මේ අවුරුදු 12 දී කරපු දේවල් මේ කියන්නේ. අවුරුදු 11 12 දී ස්මෘතාවත් ස්ටඩි කරන්න හිතෙනකොට වෙන ධර්ම කරුණක් අම්මනොත් කොහොම පරිශ්‍රය කරයිද? ඒ නිසා අන්නේ වගේ ජීවිතේ පරිශ්‍රය කරන අය, විදර්ශනා කරන අය තමයි වැදගත්. මේ පිළිගන්න බලාගෙන ඉන්න එපා. පිළිපිලි අරගෙන අරගෙන හාමුදුරුව අපිට කියයි ලස්සනට හිත තියාගන්න ඕන තැන කියලා නෑ. ධර්මයේ කවදාවත් කියෙන්නේ නෑ. ධර්මය ඔබ අවබෝධ කරගන්න දෙයක්. තේරුණානේ? මේ අධර්මයේ තියෙන හානිය ටික තමයි මේ කියෙන්නේ. ධර්මය ඔබ අවබෝධ කරගන්න දෙයක්. ධර්මය කාටවත් කියන්න බෑ. ලෝකෙ කාටවත් කියන්න බෑ. බුදුහාමුදුරු කිව්වේ නෑ. ඒක අවබෝධ කරගත්තා. ඒ වගේම අවබෝධ කරගට යුතු ධර්මයක් හැටියට පෙන්නවා. සාධන් මහන්සියලාට කියන්නත් බෑ. කාටවත් කියන්න බෑ. මාර්ගඵල ලාභින්නත් කියන්න බෑ. පොතපතේ ලියන්නත් බෑ. ධර්මයේ ලියෙන්නේ නෑ, කියෙන්නේ නෑ. ධර්මය අවබෝධ කරගන්න දෙයක්. සරලයිනේ විඥානං අනිදස්සනං කියන වචනයත් එක්ක ඒ සියල්ල කියනවා පින්නතුනේ. මේක ධර්ම කරුණක මුළු ත්‍රිපිටකයේම තියෙනවා කියලා මට නම් පේනවා. හැම තිස්සෙම හැම සූත්‍රයකම කියවෙන හැම කාරණයක්ම එක වචනයක් ඇතුලේ තියෙනවා කියලා. ඔය සබ්බේ සංඛාරා අනිච්චා කියන එකේ විඥානං අනිදස්සන කියන එකේ වෙනසක් මට පේන්නේ නැහැ. හැම දෙයකින්ම මතු වෙන්නේ එකම රස එකම ගුණය. ඒක බුදු වදනින්ම දේශනා කළා. මොහොතේ කොතරම් රස බැලුවත් ලුණු රස වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕන තරකින් බැලුවාම ඒක නිර්වාණ රසේ තියෙනවා. ඉතින් අපේ දේශනා 2011 ඉඳලා වගේ අපි රෙකෝඩින් කළා. ඒ කරපු එක අද ලෝකෙ ගොඩාක් දෙනේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තරම් අය බෙදා හදා ගන්න ඒවා. ඒක තමයි ලොකුම දේ. දන් දෙන්න ධර්මයේ දෙන්න නිකම් මේ අයිසින් කේක් දෙන්න නැතුව දන් දෙන්න ධර්මයේ දන් දෙන්න පුළුවන් තරම්. ඒකෙන් ජීවිතේ කවදකාරි මිනිස්සෙක් සැනෙහි කාලයක් ගිහිල්ලා හරි ඒ මේ කාලේ පුරාවට මේ දේශනා කරපු හැම වචනයක් ඇතුළෙම තියෙන්නේ නිර්වාණ රසය. ඉතින් අපි පොඩ්ඩක් සංස්කෘතියෙන් බේරිලා සම්ප්‍රදායත් එක්ක පොඩ්ඩක් බේරිලා ගෑවිලා මිනිස්සුන්ගේ තියෙන දෘෂ්ටි පදනම් එක්ක බොහොම හැමින් සම්බන්ධතාවය ඇති කරගනිමින් මේක කියාදෙන දෙයක්. එක පාරටම යාට ඒ දේ අවබෝධ වෙනකන් සමහර වෙලාවට කියන්න බෑ. දැන් අවුරුද්දකට දෙකකට විතර පස්සේ එක මහත්මයෙක් කියනවා මට ස්වාමීන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි හේතුව දැන් මට තේරෙනවා කියනවා. මම ගාව මොකද්ද? මම මේ දරුවන්ටයි නෝනටයි හරියට ඇලිලා ඉන්නේ කියලා එක මහත්මයෙක් කියනවා. ඉතින් මට කියන්න තිබුණ උත්තරේ තමයි මම ඕක ගිය අවුරුද්දේ දන්නව මහත්තයා. මම ගිය අවුරුද්දේ ඕක කිව්වනම් ඔබතුමා ඕක පිළිගන්නේත් නැහැ. ඒ නිසා මම නොකිය හිටියා. ඔබතුමාව දැන් මේ අවුරුද්ද වෙනකොට ඒක තේරුම් අරගන්නේ. සමහරවිට ගිය අවුරුද්දේ මම ඒක කිව්වනම් එහම මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්. මම කිව්වා ඒක ගිය අවුරුද්දේ මම කිව්වේ නැහැ. ඒක මම දැක්කා. නමුත් කියන්නවත් සුදුසු මට්ටමක නැති නිසා මම ඒක කිව්වේ නැහැ. ඉතින් ඒ නිසා සමහර අයගේ වැඳීම් තියෙනවා මට පේනවා. නමුත් ඒක පිළිගන්න මට්ටමේ ඒකත් එක්ක පරිවර්තන වෙන මට්ටමේ ශක්තිය හරි එයා තුළ නිර්මාණය වෙලා නැත්නම් එයාට ඒක කියලා වැඩක් නැහැ නේ. ternary අපි උසස් භාණ්ඩයක් ගැන හඳුන්වා දෙන්නේ පොඩක් වටිනා කියන භාණ්ඩයක් ගැන හඳුන්වා දෙන්නේ ඒ උසස් තලයකට පමණයි. ගම්මාන වලට ඈතට යන්න යන්න අපිට ඒ වාහන සේල් වල දකින්න නැහැ සුපිරි වාහන. හොඳ වාහන දකින්නේ ඇයි ඇත්තේ? ඒ වෙණි බාණ්ඩ හඳුන්වා දීමට මේ ප්‍රදේශය නුසුදුසුයි කියලා ව්‍යාපාරිකයන් හඳුනගෙන තියෙනවද නැද්ද? හඳුනගෙන තියෙනවා. ඒ පළාත් වල තියෙන ට්‍රැක්ටර්ස්, මහා ට්‍රැක්ටර්ස්, පොඩි ලෝරි ඒ වගේ විකුණන්න සේල්ස් කරනවා. ආන්න ඒ වාගේ අපි මේ සද්ධර්මය ඒ මනුෂ්‍යයා තුළ සුදුසු කාලය, පරිවර්තන කාලය, ශක්ති කාලය උදා වෙන්න ඕන හඳුන්වා දෙන්න. නැත්තම් මොනතරම් වටිනා කියන ධර්මය වුණත් අර මනුෂ්‍යයාගේ අතේ ඒ අවශ්‍ය කරන වියතනය නැත්නම් ආදායම නැත්නම් මුදල නැත්නම් ඒක කොච්චර හඳුන්වලා දුන්නත් ඒක ගන්න බෑ. අපි ඔය ඈත ගම්මානෙකට අරගෙන ගිහිල්ලා ඒ සුපිරි වාහනයක් කොච්චර හඳුන්වලා දුන්නත් ඉතින් ගමම ඇවිල්ලා බලබලයි. කවුරුත් ගන්නවද? නෑ නේ. ගමේ ආදායමයකට එකට එකතු කළා සමහරලාට ඒක ගන්න බෑ. ඒක තමයි ලෝකෙ හැටි. ආන්න ඒකමම තමයි සද්ධර්මයේ තේමේ. යාළුවේ පෝසත්කම හට ගන්න ඕන මේක හඳුන්වා දෙන්න. පෝසත්කම ඕනම කෙනෙකුට වර්ධනය කරගන්න පුළුවන්. සමහර කෙනෙක් ඒක දැක්කට පස්සේ හරි ඒ කරා ගමන් කිරීමේ ඉලක්කයක් හදා ගන්න පුළුවන්. වර්ධනය කරගන්න පුළුවන්. ගුණාංග කියන ඒවා වර්ධනය කරගන්න පුළුවන්. අපි දන්නවනේ ලෝකේ බිල් ගේට් මහත්තයා තරකපන්නේගේ පුතෙක් කියලා. එයා වර්ධනය කරගත්තා නිර්මාණශීලීව ශක්තිය. ඇත්තටම බෞද්ධයෝ නිර්වාණ අවබෝධය හෝ සත්‍ය අවබෝධය තුල නොවේ, තවමත් සිටින්නේ සංකල්ප තුලයි. මෙතන ඉන්න අයත් බොහෝ දෙනෙක් ඉන්නේ සංකල්ප තුලයි. සම්මා සංකල්පේ නෙමෙයි සංකල්ප වල. ඒව මිත්‍යා සංකල්ප ගණයට වැටෙන්නේ. සම්මා වායාමේ නෙමෙයි උත්සාහයන් තුල නම් ඉන්න බවතේම සම්මා වායාමේ නෙමෙයි. සිහියක් නම් හොඳට පවත්වන බවක් තේරෙනවා. හැබැයි සම්මා සතිය තාම තෝරගෙන ඇති බවක් පේන්නේ නෑ ගොඩ දෙනෙක්. සමාධීන් වල ඉන්න බවක් තේරෙනවා. හැබැයි සම්මා සමාධිය තුල වැඩ ඉන්නවා කියලා නම් පේන්නේ නෑ. උන් හඳුනන සමාධියක, පවත්වන සමාධියක, රැකගන්න සමාධියක, සමාධියයි සම්මත කරගත්ත විඥාන දර්ශනයක ඔවුන් සිටින බවද නම් වැටහෙනවා. දැන් එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? දැන් විඥානේ මොනතරම් මහන්සි වුණත් විඥානේ හොයාගනින්ද මේක? ව්‍යායාමයේ කොච්චර කළත් උත්සාහ කළත් ව්‍යායාමයේ ඒ ව්‍යායාමයෙන් උත්සාහයෙන් දෙපයින් නිවනට යා හැකිද? නිවනට උත්සාහය ගෙනියන්න බෑ. උත්සාහය මමත්වයේ සතුයි. සම්මැදින් එහෙම මේ කිව්වට කමක් නෑ. මොකද හේතුව අපි පින්නතුන් සමස්තය දන්නවා. පෙළට කිය යුතුයි කියලා එහෙම තීරණයක් ගන්න ඕනේ නෑ. ඒ ගුණයක් පැහැදිලි කරනකොට අනිත් ගුණයත් එක්ක එක බලන්න දක්ෂ වෙන්න ඕන. කොමහරි භාවනා සීලුම දෙන අවසානයේ විඥානවාදීන් බවට පරිවර්තනය වෙනවා. නිරෝධ කරන්න ඕන, නිදහස් කරන්න ඕන කියලා එකක් ඉගෙන ගන්නවා. නමුත් ඒ නිරෝධ වෙන්නේ කොහොමද, නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ දන්නේ නැහැ. නිරෝධ වෙන්න ඕන කියලා කතාවක් දන්නවා, එච්චරයි. මේ සංයෝජන ඇති වෙන්න ඕන කියලා කතාවක් දන්නවා. නමුත් අර ප්‍රායෝගිකව ඒ ප්‍රත්‍යක්ෂතාවේ නැහැ. ඒවා අහෝසි වීම තුලින් හටගත්ත ප්‍රත්‍යක්ෂතාවේ නැහැ. අන්න අවබෝධ කරගත යුතු ධර්මතාවේ නැහැ, දැනුම පමණයි. නිර්වාණ ධර්මයේ අපේක්ෂා නැති දෙයක්, එහෙම නැත්නම් රහිත දෙයක්. කුමන විග්‍රහයකින්වත් ඒක නතු කරගන්න බැරි, විග්‍රහයකට ගන්න බැරි දෙයක්. එහි නිවන කියන වචනයට සෑදෙන්නේ ඇස එහි නිමී පවතින නිසා, කන නිවි පවතින නිසා නාසය නිවි පවතින නිසා දිව නිවි පවතින නිසා ශරීරය සහ මනස කියන මේ සදායතන නිවි දැල්වෙන්නේ නැතුව ස්පර්ශයෙන් දැල්වෙන්නේ නැතුව පස්සපච්චය වේදනා කියන තැනින් දැල්වෙන්නේ නැතුව පවතින නිසා තමයි මේ නිවන නිවි පවතින අවස්ථාව. ඒ නිවි පවතින අවස්ථාව සියලු ඉන්ද්‍රයන් නිවාගෙන සිටිනවයි කියන අවස්ථාව තමයි බුදු පිළිම වහන්සේගෙන් අපිට පේන්නේ. දැන් බලන්න. net අඩවන් කරගත්තා කියන එකෙන් අදහස් වෙන්නේ යම් ඇස නිවා ගත්තා. දැන් ඒක මතු පිටින් පෙන්වන්න බෑ කන නිවා ගත්තේ කොහොමද කියන එක. අපි ඒක පුළුල්ව තේරුම් කරගන්න ඕන මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ සදායතන නිවාගෙන ඉන්නවා. හැබැයි කිසි වෙලාවක මතක තියාගන්න එපා ඒ නිවා ගැනීම පුද්ගලෙක් හැටියට නෙමෙයි. නාමික කෙනෙක් හැටියට නෙමෙයි. ඒ විඥානවාදයේ තුල නෙමෙයි. විඥානගත වීමක් තුල නෙමෙයි. ඒ පස්සපච්චයා වේදනා කියන සීමාවෙන් නිර්මාණය කරගත් දෙයක් නෙමෙයි. දැන් පින්නතුන් නිවීමක් හදාගන්නවා සමාධියක් හදාගන්නවා. පස්සපච්චය වේදනා. ඒ අනිත් ටික මං කියන්න ඕනේ නෑනේ. වේදනාපච්චය ඊළඟට ඇති වෙනවා. ඒ ඔක්කොම තේරුම් ගන්න වෙල දිගට යනවා. පටිච්චසමුප්පාදය ඇති වෙනවා. එතනින් නෙමෙයි කිසි වෙලාවක බුදු කෙනෙක්ගේ අවදිය. රාතන් වහන්සේ කෙනෙක්ගේ අවදිය. සියලු කළ යුතු කාර්යයන් අවසන් කොට බ්‍රහ්මචර්යාව අවසන් කොට නිර්වාණය පවතිනවා කියන්නේ ඕකයි. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මේ කසාදනොමෙද ඉන්න එකට නෙමෙයි. ඒ කාලේ තිබුණා බ්‍රහ්මයාගේ හැසිරීම රටා ටික. බ්‍රහ්මයාගේ චර්යාව බ්‍රහ්මයා මොන වගේද කියලා හඳුන්වලා දීලා තිබුණ සමාජයට. බ්‍රහ්මයා මෙන්න මේ වගේ වැඩ කරන කෙනෙක් කියලා. එතකොට බ්‍රහ්මයාගේ චර්යාව මිනිස්සුන්ගේ ජීවිතවලට ගන්න කියලා කිව්වා. දැන් දේවාගම්මල කියන්නේ දෙවියන් වහන්සේගේ චර්යාව තමගේ චර්යාව බවට පත් කරගන්න කියලා. එතකොට මිනිස්සුන් මොකද කරේ? බ්‍රහ්මයාගේ චර්යාව ඒගොල්ලන්ගේ තියෙනවා. දැන් අපිත් බුද්ධ චර්යාව කියලා කියන්නේ තාමත් ඒ මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒක. අපි බුද්ධ චර්යාව නෙවෙයි පිළිපදින්නේ. මොකද? බ්‍රහ්මචර්යාව. මහා බ්‍රහ්මයේගේ පිළිගැනීමේ චර්යාව. ඉතින් ඇත්ත හරියි. ඉතින් අපි මේසු බුදුහාමුදුරුව ඇඳ වැඳ බ්‍රහ්මචර්යාවේ ඉන්නේ. බුද්ධ චර්යාවේ සිටින්න. බුද්ධ චර්යාව හඳුන ගන්න බුද්ධ චර්යාවේ සිටින්න. බුදු දහමට කොඩියක් නැහැ. බුදු දහමට පිනතුනේ ලාංඡනයක් නැහැ. බුදු දහම පවතින්නේ ප්‍රඥාවන්තය ළඟ පමණයි. බුදු දහම එහෙම කණ්ඩායමක් තුල තියෙන දෙයක් නෙමෙයි. මම ඉස්සර හිතාගෙන හිටියා බුදු දහම නැති වෙනවා මේ සිංහල බෞද්ධයෝ ළඟ මේ කට්ටිය නැති වුණාම අනේ මේ සිංහල බෞද්ධයෝ ටික නැති වෙන්නේ යන්නේ වඳ වෙන්නේ යන්නේ මුං කොහොමාර රැක ගන්න ඕන කියලා හිතාගෙන හිටියා. පස්සේ දේරුණා සිංහල බෞද්ධයෝ ළඟ තමයි නැත්තේ මේක කියලා. දැන් මේක අගේට ලෝකේ ප්‍රඥාවන්තෝ බිහි වෙන මිනිස්සු ළඟ ලස්සනට ඒක වර්ධනය කරගෙන ප්‍රකට කරගෙන යනවා. ඒ නිසා දැන් මට පේනවා මගේ ජාතිය ප්‍රඥාවන්ත. මගේ ජාතිය ප්‍රඥාවන්ත. සිංහල බෞද්ධ නෙමෙයි. ප්‍රඥා සීල සමාධියෙන් යුක්ත ජාතිය තමයි මගේ ජාතිය. සිංහල බෞද්ධ නෙමෙයි. ඔබත් ඒ තේරුම් ගන්න වටහා ගන්න. මේක අවබෝධයක් මිස යථා අවබෝධයක් මිස කිසි විටක පිනොතේ වෘතයක් නෙමෙයි. වෘතයක් කියන්නේ සමහර අය පිළිපදින වෘත කැමැත්ත අකමැත්තවල් ප්‍රතිපත්තීන් භෞතිකව වෙනස් කරන්න ඕන කියලා හිතනවා. කැලේ යන්න ඕන හිතනවා, ගමේ ඉන්න ඕන කියලා හිතනවා, නිදහසේ ඉන්න ඕන හිතනවා, කසාද බඳින්න නැතුව ඉන්න ඕන කියලා හිතනවා, ළමයි හදන්න නැතුව ඉන්න ඕන කියලා හිතනවා, එහෙම නැත්නම් ළමයි ගෙන් ඔක්කොම දේපල තියලා නිදහස් වෙන්න ඕන කියලා හිතන ඒක එක වෘත. එහෙම දීලා හැමදැනම ගියෝ ගියෝ යනවා. දැන් මම ඔක්කොම අත්හැරලා ඉන්නේ, හරි නිදහස්, පුතාට මෙච්චර දුන්නා, දුවට මෙච්චර දුන්නා කිය කියා යනවා. එහෙම මල පෙරේතෙක් වෙනවා ඊට පස්සේ ගිහිල්ලා. ඇයි දුන්නා කියලා ගියෝ ගියෝ යනවා හැමදාම. ඒ හොඳ අතහැරීම. දීලා ඒ මොකක්ද දෙලන්නේ? හිතේ හිතෙන් විලාප දෙනවා. දැන් මට මොකක්වත් නැහැ කියලා. මෙතරත් ඉන්න ඇති එහෙම කට්ටිය. දැන් මං හරි නිදහස්. උදාට අරකයි අරකයි අරක අර ටික දුන්නා, දුවාට මේක මේක දුන්නා, මං සමානව දීලානේ තියෙන්නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. තවන්න පවතින ඕන ටික පවතින තියාගන්න, දෙන්න ඕන ටික දෙන්න. ඒක එකක්වත් ඒ වෘතයක්වත් මේ දහමට අදාළ දේවල් කියලා හිතන්න එපා. ඒව සම්මුති කෙරෙන්න ඕන වැඩ ටිකක් හැටියට ඒක කරලා හමාර කරනවා මිස ඒක දහමේ වෘතයක්, දහමින් වෘතයක් බවට ඒක පරිවර්තනය කරගන්න එපා. ඒක සම්මුති ලෝකයේ සම්මුති ප්‍රයත්න තුළ චාරිත්‍ර වාරිත්‍ර ධර්මයක පමණයි ඒක අදාළ වෙන්නේ. හිතන්න එපා කිසි වෙලාවක එවැනි දේවල් ප්‍රකාශ කරයි කියලා මට නම් ඒක නිර්වාණ මාර්ගයට අදාළත්වයක් පේන්නේ නැහැ. කිසි වෙලාවක පේන්නේ නැහැ. ඇති එක පේන්නෙත් නැහැ, නැති එක පේන්නෙත් නැහැ. නිර්වාණ මාර්ගයට අදාළත්වයක්, නිර්වාණ මාර්ගයට අදාළත්වයේ තියෙන විශිෂ්ට ඥානය. සාමාන්‍ය ඥානය නෙමෙයි, විශිෂ්ට ඥානය. නිර්වාණ ධර්මයේ වඩන්න බෑ, නිර්වාණ ධර්මයේ ප්‍රගුණ කරන්න බෑ, නිර්වාණ ධර්මයේ රකින්න බෑ, නිර්වාණ ධර්මයේ දකින්න බෑ. නිර්වාණය කියලා කියන්නේ වාණ කියන්නේ බැඳීම්. බැඳීම් නැති අවස්ථාව මිස ඒ තවත් බන්ධනයක තබන්න බෑ. කුමකට අපි බන්ධනය කරන්නේ? විඥාණය. බැඳිලා නම් යමක් කොහෙද තියෙන්නේ? විඥාණය. හඳුනාගත්ත නම් ඒක කොහෙද තියෙන්නේ? විඥාණය. නිර්වාණය කියන්නේ බන්ධනය කරපු දෙයකට නෙමෙයි. නිර්මාණය අරමුණු කරන්න බෑ කාටවත්. ඇයි? අරමුණ මමං කාරයෙන් යුක්තයි, තණ්හාවෙන් යුක්තයි, රූප රාගයෙන් යුක්තයි, එහෙම නැත්නම් ආරූප රාගයෙන් යුක්තයි. තණ්හාව සම්මා වායාමයෙන් තොරයි. තාමත් ඔබ තුළ විඥානවාදියා ජීවත් වෙන නිසා මේක පොඩ්ඩක් හරි විඥාණයෙන් දකින්න පුළුවන් ඇති නේද කියලා විශ්වාසයක් ඇති. ව්‍යායාමයෙන්, උත්සාහයෙන්, මමත්වයේ උත්සාහයෙන් මේක දකින්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන නිසා තාමත් ඔයන ස්වාමීන් වහන්සේ අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන? මේ ක්‍රියාවේ දෝෂය සමස්ත දේශනාව පුරාම ගලා ගියා. ක්‍රියාව තුළ තියෙන අවිද්‍යාව සමස්ත දේශනාව පුරාම ගලාගෙන ගියා. ඔබ නතරවන්න කියන පණිවිඩය මොනතරම් ගම්භීරව දැනෙන්නේ නැද්ද බුදු වදනින් එදා අඟුලිමාලට. ඔව් අත තිබුණු කඩු දුණු හාවුද පිහිය සියල්ලම බිමට දාලා හරියට කියන්නේ පින්නතුනේ අර අපි දැකලා තියෙන ලොකු විශාල ගොඩනැගිලි ඩයිනමයිට් දාලා පුපුරවල බිමට දානවා පොළොවට ඇද දානවා වගේ සියලු තට්ටු ටික එක සැනකින් බිමට සරස් කළ කඩාගෙන වැටුණා. අඟුලිමාලගේ ජීවිතේ නැවතී මහා ගොඩ නැගිල්ල. ඔක්කොම තිබෙන මිත්‍යා වායාමේ ඔක්කොම තිබෙන මිත්‍යා ජීවිතය මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්පය මිත්‍යා වාචා තිබෙන ඔක්කොම තිබුණේ ඒ සියලු තට්ටු මෙමට කඩාගෙන. ඔබ නතරවන්න. ඩයිනමයිට් මයිට් එකයි දුන්නේ ඔක්කොම කඩාගෙන යනවා. සත්‍ය ස්වභාවිකයි. සත්‍ය ආරෝපිත නැහැ. ආරෝපණය කරලා නැහැ. සංකල්පනය කරන්න බෑ. සත්‍ය ආරෝපිත නැහැ. ආරූඪ කරන්න බෑ. සත්‍ය ස්වභාවිකයි. ස්වභාවිකත්වය පුජ්‍යලත්වයට ගෝචර නැහැ. පුජ්‍යලත්වය කියන එක සාදාගන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ කියලා කියන්නේ ඒක හරි ගැඹුරු දෙයක්. දැන් ඔබට මේ හඳ ඇහෙනවනේ. මේ පීකර වලින් හඳ ඇහෙනවා. එකිනෙකට සම්බන්ධතා වූ ක්‍රියාවලිය කීයක ප්‍රතිඵලයක්ද? ආසියක ප්‍රතිඵලයක්. ඊළඟට ඔබට ඇහැට රූප පේනවා. එහෙම නැත්නම් මේ ඉස්සරහා මේ තිරේ වැටෙන දේවල් පේනවා. මේ අඤ්ඤමණ ප්‍රත්‍යයන් කීයක ක්‍රියාකාරීත්වයද මේ ඡාය රූපය කියලා කියන්නේ? මම හිතන්නේ විග්‍රහ කරන්න ගියොත් වෙනතුනේ මුළු ජීවිත කාලෙම මේ ප්‍රත්‍ය සමූහය විග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒ තරම් දිග විග්‍රහයක් ප්‍රතිඵලයක් තමයි මේ රූප රාම. මොකද මේ එකකින් එකක් හැදෙන්නේ කොහොමද කියලා අපිට අහගෙන යන්න සිද්ධ වෙනවා. අර මූල සිද්ධාන්ත දක්වාම පෘථුවියේ ආරම්භය දක්වාම මේක ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ දියැලක් ගලාගෙන එනවා කියලා අද පෙන්නන්නේ. ඒ වගේ ඔබේ දෘෂ්ටියක ඔබේ මමත්තේ මෙන්න මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය කියන අන්‍යෝන්‍ය එකිනෙකට බැඳීම හේතුවෙන් හටගත්ත ඒ ශක්ති ධාරාව නිසා තමයි මේ මමත්වයක් කියලා දෙයක් අපිට පවතින්නේ. එහෙම නැත්නම් අපි කියන මේක සංස්කාරක පින්ඩයක්. ශරීරයක් පවා පවතින්නේ යන්නේ මන්නේ ප්‍රත්‍යයෙන් තමයි. ඊපස්සේ අපිට අර එක්කෙනා මේ එක්කෙනා කියලා ප්‍රත්‍ය වෙන දේවල් පවතිනවා. ඒකට කියන්නේ ඒක අපේ අපි තුල හදාපු එක ප්‍රත්‍යක්. අපේ ආගම හැදුවේ, අපේ සංස්කෘතිය හැදුවේ, අපේ ජාතිකත්වය හැදුවේ ඒ එක්කෙනා මේ එක්කෙනා කියලා දැකලා තියෙන විදියට. ඊළඟට මනස හැදෙන්නේ එකිනෙකට 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 උපකාරක වන ධර්ම දෙක. හැබැයි මේ එක ස්වභාවය තමයි ඒ එකිනෙකින් එකිනෙකට තියෙන ආධාරක නිසා එකිනෙකට එකිනෙකට ඒක පවතිනවා. ඔබ දැකලා තියෙනවා මේ කූඩාරම් හදනවා මේ ලී වලින් ලී කෑලි එකතු කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ ත්‍රිකෝණ හැඩයක් තියලා ඉවරලා මෙහෙම ලී ටික වටේට මල්වල බැඳහම මැද කූඩාරමක් හැදෙනවා. වටේටම ලී කෑලි ටික මෙහෙම එකිනෙකට සම්බන්ධ කරලා පවතිනවා. දැන් ලී කෑලි දෙකක් හරි ත්‍රිකෝණයක් හැටියට හදලා තිබ්බහම මේ දෙක එකිනෙකට එකිනෙකට සම්බන්ධයෙන් මෙහෙම පවතිනවා. එක ප්‍රත්‍යේක හේතුවෙන් අනිත් ප්‍රත්‍යේ ශක්තිය ලැබෙනවා. අනිත් ප්‍රත්‍යේ ශක්තිය නිසා ඊළඟ ප්‍රත්‍යේ ශක්තිය ලැබෙනවා. ඒක මහා ආරෝපිත බලයක්. දැන් අපි හිතමු බිත්තරයක් කියලා. බිත්තරයක් වුණත් ඒ දිගු අතට තියලා අතින් මෙහෙම තද කරාට කිසි වෙලාවක කඩන්න බෑ. අන්න ඒ වගේ හැඩයක් ඔය චෛත්‍යයන් වලත් ලෝක සමහර නිර්මාණවලත් අනේ හැඩේ ශක්තිය ඉංජිනේරු තාක්ෂණය විසින් ලබාගෙන තියෙනවා. පාලම්වල හැමත් ඒ ශක්තිය ඒක දෙයක් නෑ. මේ කෙලින් කරොත් එහෙම ටක් ගාලේ කැඩලා යනවා. නමුත් ඒ ආරෝපිත ශක්තිය නිසා ඒක බිඳෙන්නේ නෑ. ධාරාවක් වගේ. අනේ ඒ වගේ අපේ මේ ආරෝපිත ශක්තියක් එකිනෙකට ප්‍රත්‍ය වූ ශක්තියක ශක්ති ධාරාවක් නිසා ඊටාම පුංචි දේ ශක්ති සම්පන්නව මෙන්න මේ ඒ ආරෝපිත එකිනෙකට ප්‍රත්‍යවන ඒ සියල්ලගේම තියෙන අනිත්‍ය දකිනකොට සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා අර ඒ එකිනෙකට එකිනෙකට තියෙන සම්බන්ධතාවය අහෝසි වෙලා යනවා. සියල්ල වාෂ්ප වෙලා යනවා. අනිත්‍ය කියන එකේ තේරුම තව පොඩ්ඩක් අවදි කරොත් එයා නිශ්චිත කරගත්ත දෙයක් නෑ. නිශ්චිතයක් තියෙනවනේ හැමෝම ගිහිල්ලා වැටෙන්න හදන නිශ්චිතයකට. එහෙම නැත්නම් අපි කියන නිගමනයකට. එහෙම නැත්නම් තීරණයකට. එහෙම නැත්නම් අයිඩියා එකක් ගන්නවා කියලා අදහසක් ගන්නවා, සංකල්පයක් ගන්නවා, විෂන් එකක් අදා ගන්නවා. මොකක් හරි එකක් ඒගොල්ලෝ කියලා මේ නිශ්චිතයකට එනවා. ඒක තමයි නিত্য. එහෙනම් අනිත්‍ය ඒකේ අනිත් පැත්ත. දැන් නිශ්චිත භාවය කියන එක වචනයෙන් පැහැදිලි කරන්න පුළුවන් වුණත් මේ අනිත්‍ය කියන එක වචනයෙන් පැහැදිලි කරන්න බෑ. අපි උත්සාහ කළාට ඒක කෙරෙන්නේ නෑ. අනිත්‍ය වචනයෙන් පැහැදිලි කරන්න අපි උත්සාහ කළාට ඒක කෙරෙන්නේ නෑ පින්නතුනේ. ඒ හේතුව වචන සියල්ල නිට්ටය. එහෙමනම් පුජ්‍යලත්වය දුරුකොට දෑත් දිගු කළොත් පමණයි නිර්වාණය ඔබට ලබාගත හැකි. පුජ්‍යලත්වයම දරාගෙන සිටින කෙනෙකුට කියන්නට තිබෙන්නේ ඕකනම් කවදාවත් මනුස්සයෙකුට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදාවත් ඕක මනුස්සයෙක් අවබෝධ කරගන්න එකක් නැහැ. ඔව්, ඇත්තටම මිනිසෙකුට අවබෝධ කරගන්න බැරි දෙයක් මිනිසෙකු විසින් ලොව පළමු වතාවට අවබෝධ කරගත්තා. ඒක ආශ්චර්යයක්, ඒක මහා ආශ්චර්යයක්, මහා අද්භූත දෙයක්, හිතා ගන්න බැරි දෙයක්. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොව ඉන්ද්‍රිය විෂය නොවන්නා වූ දෙයක් මනුෂ්‍යයෙක් අවබෝධ කරගත්තා කියන්නේ ඒක මහා විමතියට කාරණයක්. ඒක ඇත්තෙම මහා හතර බීදි කතාවක්, හැම පැත්තෙම නිකම් කිසි තේරුමක් නැති කතාවක් වගේ. ධර්මය මනාකොට ප්‍රගුණ වෙන තැනයි සත්‍ය අවබෝධය වෙන්නේ. එහෙම නැතුව ධර්ම අවබෝධය කියන තෘෂ්ණාව තණ්හාව තියාගෙන ඉඳලා ධර්ම අවබෝධය කරගන්න බෑ. සමාධිහා හැරිලා බලලා තමන් තේරුම් කරගන්න ඕන මම ධර්ම සංකාරයක් එකතු කරගන්න, ධර්මයේ තුල තණ්හාව එකතු කරගන්න නේද මේ මහන්සි වෙන්නේ කියලා. හැබැයි විමසන එක අත්හරින්න එපා, විදර්ශනා කරන එක අත්හරින්න එපා, හැම පැත්තකින්ම ගිහිල්ලා මේක අත්හරින්න එපා. මොනවා හරි පදනමකටපත් වෙන්න ඉක්මනින්ම උත්සාහ කරන්න එපා. එහෙම කළොත් ඔබ පරාදයි. සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ තියන්නේ විදර්ශනා ඥානය ඇති කර ගැනීම උදෙසා. මේ විපස්සනා සම්මා දිට්ඨිය ඇති වෙන්නම ඕන. මේ විපස්සනාවෙන් හටගන්න සම්මා දිට්ඨියටම ඔබ ඉඩ දෙන්න ඕන. එනිසා මේ ධර්මයට කැමති අය වුණත් ඔවුන් කල්ගත වීමට හේතුව ඔවුන්ගේ පිළිගැනීම නිසා, සංකල්ප වලින් ධර්මයට පිවිසෙන නිසා. ආරෝපිත කරගන්න හරි ලේසි, යථා අවබෝධය කරන්න හරි අමාරුයි. එනිසා යථා අවබෝධයෙන් ඔබ පරිවර්තන විය යුතු කෙනෙක් විය යුතුයි. කොච්චර මේ වචනේ කතා කරත් මහා පුදුමයි කියන්නේ මේ කෙනෙක් කියන තැන තමයි ගිහිල්ලා වචන නතර වෙන්නේ. කෙනෙක් පුජ්‍යලේ කෙනෙක් පුජ්‍යලයක් කියලා තැනින් අතර වෙනවා. ඉතින් කොච්චර කිව්වත් කෙනෙක් වෙන්න කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. මොකද වචනේ හැදලා තියෙන කෙනෙක් ආර්ය පුජ්‍යලයෙක්. ඒකවත් කියන්නේ ආර්ය පුජ්‍යලයෙක් නොවන කියලා. මොකද ආර්ය පුජ්‍යලයෙක් කියන්නේ පුජ්‍යලයෙක් නෙමෙයි. බුදු කෙනෙක් වචනේ කියන්න ඕන නැතන බලන්න බුදුහාමුදුරුවන් ගැන හඳුන්වා දෙන වැරදිම ක්‍රමයක. සාදන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ වැරදි. භාෂාව වැරදි. මාර්ගඵල ලාභී කෙනෙක්. භාෂාව වැරදි. ඉතින් මේ අසරණ භාෂාවකින් මේ කතා කරන්නේ. ඔබ බොහොම දෙවිමත් වෙන, බොහොම විදර්ශනා සම්පන්න වෙන, බොහොම ගැඹුරින් අවබෝධ කරගන්න. එවනම් හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස මේ ධර්මය හේතු වාසනා වේවා. සාදු. දස බල සීලම් ප්‍රබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු. දස බල බුදුන් නම් සෙල් මුතුන තින් මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කුටති සතතින් අරියට ඉදි මඟ සිලිලින් සීලු නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා. ධර්ම ශ්‍රවණය කළ සෑම සිලු දෙනාටමත් මේ දහම් මැදුර අප හැම දෙනාටම දෙලොව යහපත උදා කර ගැනීම පිණිස සාදා පූජා කළ පින්වත් චන්දන තිස්සේලා මැතිතුමන්ට, ශාම්ලේ තිස්සේලා මැතිනියට, එම මැතිනිය මැතිතුමන් හැදූ වැඩූ මව්පියන්ට, සාපෞලේ සියලු ඥාතීන්ට, දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් වහවහා අවබෝධ වේවා. ඔවුන් සිතන පතන ප්‍රාර්ථනා උතුම් සත් බලාපොරොත්තු බලා සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය ධර්මයද උපකාරක ශක්තියක් ආශිර්වාද බලයක් බවට පත් වේවා. පින්තුන්ටත් ලැබුවා වූ නවවසර සියලු සත් ප්‍රාර්ථනා ඇටවන සුභම සුභ නවවසරක් වේවා. හැම දිනාටම උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධයේ පිණසම මේ සියලු ශක්තීන් හේතු ආසනා වේවා. සාදු සාදු සාදු.